නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ඉරිදා දින ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව සපයාගත්තේ සංයුක්ත නිකායේ මග්ග සංයුත්තයේ බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මග්ග සංයුත්තයම ආරෂ්ඨාංක මාර්ගය විස්තර කරන සූත්‍ර දේශනා ගණනාවක් ඒක රාශී කොට සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බ්‍රාහ්මණ සූත්‍රයේදීත් මතු කරන්නේ ආරෂ්ඨාංක මාර්ගයේ තියෙන වැදගත්කම. එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ අවස්ථාවේදී ජානුස්සෝණී කියලා බ්‍රාහ්මණෙක් ඒ සැවැත් නුවර හරහා තමන්ගේ අශ්ව රථයෙන් ගමන් කරනවා. මෙතන තියෙන සුවිශේෂත්වය තමයි මේ ජානුස්සෝණී බ්‍රාහ්මණයා ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් සියල්ලම සුදු පාටයි. ඒ වගේමයි මුළු වාහනයම නැත්නම් ඒ අශ්ව රථයම සරසලා තියෙන සුදු පාට වස්ත්‍රයෙන්. ඒකේ වහලත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි. ඒකට යොදලා ඉන්න අශ්වයොත් සියලු දෙනාම සුදු පාටයි. ඒ තියා ඒ රථය පදවන මේ රියදුරා රථාචාර්යයත් පැළඳගෙන ඉන්නේ සුදු පාට ඇඳුම්. රථය හසුරුවන ඒ කෙවිත පවා සුදු පාටින් තමයි තියෙන්නේ. ඉතින් මේ සියල්ලම සුදු පාටයි යුක්ත මේ රථය දකින ඒ නගරවාසීන් මවිතේ පළ කරනවා, ඒ අයගේ විශ්මය පළ කරනවා. ඉතින් ඒ අය බොහොම ප්‍රසාදයෙන් මේ රථය ගැන කතා කරනවා. ඉතින් ඒ අය ප්‍රකාශයක් කරනවා මේක හරියට නිකන් දිව්‍ය යානාවක් වගේ, බ්‍රහ්ම යානාවක් වගේ කියලා ඒ අය ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ සිද්ධිය දකින ආනන්ද ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ භාගතුන් වහන්සේට සුදුසු වෙලාවක් බලලා මේ කාරණාව සැලකල්ලා ඊට පස්සේ පුංචි යෝජනාවක් කරනවා. මෙබඳු දිව්‍ය යානාවක්, මෙබඳු බ්‍රහ්ම යානාවක් මේ ධර්ම විනය ඇසුරෙන් පණවන්න පුළුවන්ද? ධර්ම විනය ආශ්‍රයෙන් අපිට මෙන්න මේ කොටසට තමයි ධර්ම යානාවක් කියලා කියන්න පුළුවන්, මෙන්න මේ කොටසට තමයි බ්‍රහ්ම යානාවක් කියලා කියන්න පුළුවන්, දිව්‍ය යානාවක් කියලා කියන්න පුළුවන් කියලා එහෙම දෙයක් මේ ධර්ම විනයෙන් හොයාගන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඉතින් අවස්ථාවේදී භාගතුන් වහන්සේ දීපු උත්තරේ තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තේ. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, මේ ආරෂ්ඨාංක මාර්ගයට කියන සමාන වචනයක් තමයි බ්‍රහ්මයානාව කියලා කියන්නේ, ධර්මයානාව කියලා කියන්නේ. මේ කෙලෙසුන් සමග කරන ඒ සටනේ, ඒ සංග්‍රාමයේ උත්තරීතර වූ යානාවක් බවට පත් වෙන්නේ, සංග්‍රාම භූමියේ උත්තරීතර වූ යානාවක් බවට පත් වෙන්නේ අනෙකක් නෙමෙයි, මේ ආරෂ්ඨාංක මාර්ගයමයි. ඒ නිසා මෙන්න මේ ආරෂ්ඨාංක මාර්ගයට තමයි මේ දිව්‍ය යානාවක්, බ්‍රහ්ම යානාවක්, ධර්ම යානාවක් වශයෙන් හඳුන්වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංක මාර්ගය බොහොම ප්‍රශංසාමුඛයෙන් වර්ණනා කරනවා. ඉතින් ඒකේ අපි දැන් මේ වෙනකොට ඇත්තටම ආරෂ්ඨාංක මාර්ගයේ එන කරුණු අටම සාකච්ඡා කළා අවසානයි. අපි මුලින්ම ඒ ප්‍රඥා ශික්ෂාව සැන සාකච්ඡා කළා. ඒකේ අන්තර්ගත වෙන කාරණා දෙකක්, සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක අපි සාකච්ඡා කළා. ඊළඟට අපි පැමිණුණා සීල ශික්ෂාවට. ඒ සීල ශික්ෂාවේ තියෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනක්. අපි ඒ අංග තුන ගැනත් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පැමිණුණා සමාධි ශික්ෂාවට. ඒ සමාධි ශික්ෂාවේ එනවා අංග තුනක්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. අපි ඒ අංග තුනත් සෑහෙන දුරකට සාකච්ඡා කළා. එතකොට මේ ආරෂ්ඨාංක මාර්ගය මූලික වශයෙන් ශික්ෂා තුනකට, ප්‍රතිපදා තුනකට පිඬු කළා දක්වලා තිනවා සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ඔවුනොවුන්ට උපකාර කරන ස්වභාවයක් තියෙනවා. එකක් අනෙකකට උපකාර කරනවා. සීලය සමාධියට උපකාර කරනවා, සමාධිය ප්‍රඥාවට උපකාර කරනවා, ආයිත් ප්‍රඥාව සීලයට උපකාර කරනවා, සීලය ප්‍රඥාවට උපකාර කරනවා. මේ ආදී වශයෙන් මේ ශික්ෂා තුන අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඔවුනොවුන් ඔවුනොවුන්ට උපකාර කරගන්නා ස්වභාවයක්, අනුග්‍රහ කරගන්නා ස්වභාවයක් තියෙනවා. දැන් මේ විදිහට යම්සි කෙනෙක් ආරෂ්ඨාංක මාර්ගය පුහුණු කරනවා නම්, වඩනවා නම් ඊට පස්සේ එයාගේ හිතේ ඒ ක්‍රමානුකූලව සීලයක් සමාධියක් ප්‍රඥාවක් වැඩෙන අවධියේදී ඒ තැනැත්තා බුදුරජාන් වහන්සේ පෙන්නුම් කරන ආකාරයට හිතේ නිදහසක් හිතේ ලොකු නිවැරදි අවබෝධයක් ප්‍රඥාවක් වඩා ගන්න සමර්ථ වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි අද ඇත්තටම අපිට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය ආරෂ්ඨාංග මාර්ගයේ විශේෂයෙන්ම පෙන්වන්නේ කරුණු 8යි. නමුත් මේ ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ක්‍රමානුකූලව සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන මේ විදිහට යම්ස කෙනෙක් ඒ අවස්ථානුකූලව ප්‍රයෝජනය අරගෙන දියුණු කරගෙන යනකොට ඒ එක එක කොටසක් තවත් කොටසකටත් උපකාර වෙනවා. දැන් සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන උනොවුන්ට උපකාර කරනවා වගේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ එන ඒ අංගත් උනොවුන්ට උපකාර කරන ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සම්මා සංකප්පය කියන එක වර්ධනය වෙන්න සම්මා දිට්ඨියනුත් සම්මා වායාමයනුත් සම්මා සතියනුත් ලොකු රුකුලක් ලැබෙනවා. ඊට පස්සේ සම්මා වාචාව හොඳට සම්පූර්ණ වෙන්න පරිපූර්ණ වෙන්න සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අනුග්‍රහයක් ලැබෙනවා. ඉතින් මේ වගේ මේ සම්මා දිට්ඨියෙන් ඒ පූර්වාංගම වෙලා ඒක නිවැරදි එල්ලයක් නිවැරදි දිශාවක් නිවැරදි මඟ පෙන්වීමක් කරනවා. ඊළඟට සම්‍යක් ව්‍යායාමයෙන් ඒ අකුසල පක්ෂයේ මැඩපවත්වන්නත් කුසල පක්ෂයේ ඉස්මතු කරගන්නත් ලොකු ධෛර්යයක් ලැබෙනවා. සම්මා සතියෙන් තමයි හැම තිස්සෙම ඒ තමන්ගේ හිතේ ස්වභාවය මොන වගේද කියලා පෙන්වා දෙමින් ඒ අවශ්‍ය නිරීක්ෂණයෙන් ඒ උමනා කරන තොරතුරු සපයා දෙමින් ඒ අඩු වැඩි කරගන්න උමනා කරන ඒ තොරතුරු ටික ලබලා දෙන්න. එතකොට මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන මේ අංග තුන මාර්ගාංග පහකටම ඇත්තටම උපකාර කරන ස්වභාවයක් තියෙනවා. ඒකත් එක්ක පෙළ ගැහිලා යන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි පැමිණුණ සම්මා සමාධි එහෙම නැත්නම් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ සමාධි ශික්ෂාව. ඒකෙත් ඇත්තටම එක්තරා අන්දමකින් අපි එදත් කතා කළා ගිය සතියෙදිත් කතා කළා මේ සම්මා සමාධිය ක්‍රමානුකූලව වැඩි යුතු දෙයක්. බොහොම පරිස්සමෙන් වැඩි යුතු දෙයක්. ඒක ප්‍රයෝජනෙට සලකලා වැඩි යුතු දෙයක්, ප්‍රමාණයේ සලකලා වැඩි යුතු දෙයක්. අන්න එහෙම නිවැරදිව සම්මා සමාධියකුත් යම්සි කෙනෙක් වඩනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධිස්ස සම්මා ඥානං පබෝති. දැන් මේ මහා චත්තාරීසක සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා යම්කිසි කෙනෙක් නිවැරදිව සම්මා සමාධියක් දිනු කරගෙන යනවා නම් අන්න ඒ හරහා ප්‍රඥාවට කලෙලියක් ලැබෙනවා. නිවැරදි ප්‍රඥාවක් මේ භාවනාව හරහා මතුවෙන්න එහෙමත් නැත්නම් ප්‍රඥාවට අවස්ථාවක් ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සම්මා ඥානස්ස සම්මා විමුක්ති පබෝති. ඒ සම්‍යක් ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඒ හිත නිරන්තරයෙන්ම අරමුණු ග්‍රහණයෙන් අත මිදලා උපාදාන වලින් අත මිදලා බොහෝම සාර්ථකව නිදහසක් චේතෝ විමුක්තියක් භුක්ති විඳින්න පටන් ගන්නවා. ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සේකෝ නසංග සමන්නාගතෝ අරහා හෝති කියලා ඊනකට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ ආකාරයෙන් මේ සේක පුජ්‍යලේක හික්මෙන පුජ්‍යලේක අංග 8කින් සමන්විත වෙනවා. ඒ වගේමයි ඒ අංග 8 ක්‍රමානුකූලව ප්‍රගුණ කරගෙන යනකොට ඒ අංග 8ට එකතු වෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකකුත් එක්ක රහත් වෙනකොට රහතන් වහන්සේ නමක් අංග 10කින් සමන්විත වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් එහෙමනම් අපිට මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන සාකච්ඡා කරද්දී පොඩ්ඩක් මේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ට අමතරව ඒ අංගාට ක්‍රමානුකූලව වඩන තැනැත්තෙක් ඊට පස්සේ මේ අංගාට වැඩිමේ ආනිසංසයක් වශයෙන් එයා අත්විඳින ඒ විමුක්තියක් නිදහසක් ඒ වගේම නිවැරදි ප්‍රඥාවක් කියන්නේ මොකද්ද කියන එකත් අපි ටිකක් සලකා බලන්න වටිනවා. ඒ නිසා අද අපි ඒ සම්මා විමුක්ති සම්මා ඥාන කියන කොටස් දෙක ගැන ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සම්මා විමුක්ති කියන එක ගැන ඇත්තටම හොඳ විග්‍රහයක් අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ එන අරියවාස සූත්‍රයේදී. දස අරියවාස සූත්‍රය නැත්නම් ဒုတိය අරියවාස සූත්‍රයේදී මේ කාරණා 10 ගැන 10ක් ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ආර්යයන් වහන්සේලා ප්‍රගුණ කරන ඒ වගේම තමන්ගේ හිත පවත්වන්න උත්සාහන්ත වෙන ස්ථාන 10ක් වශයෙන් මේ අරියවාස සූත්‍රයේදී ඒ ස්ථාන නැත්නම් ඒ හැසිරෙන තැන් වශයෙන් පෙන්ලා දෙනවා. ඉතින් එතෙන්දී සඳහන් කරන එක කොටසක් මම මතක් කරගන්න කැමතියි. භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම විස්තරයක් කරනවා. කතංච භික්කවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. කුමැක්ද මහණෙනි මේ ඒ භික්ෂුන් වහන්සේ නමක් සංසාරයේ බිය දක්නා සුළුව භාවනානුයෝගීව කටයුතු කරන යම්සියේ ආරණ වහන්සේ නමක්. මොකද්ද මේ සුවිමුත්ත චිත්තෝ? මනවින් මිදිච්ච සිතක් සහිතව, මනවින් නිදහස් වෙච්ච සිතක් සහිතව වාසය කරනවා කියලා කියන්නේ කුමක්ද? ඉද භික්කවේ භික්ඛුනෝ රාගා චිත්තං විමුත්තං හෝති, දෝසා චිත්තං විමුත්තං හෝති, මෝහා චිත්තං විමුත්තං හෝති, ඒවං කෝ භික්කවේ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. අපි ඒක පරිවර්තනය කරොත් මේ ස්වාමින් වහන්සේගේ හිතේ රාගය නිදහස්, නැත්නම් හිත රාගයෙන් නිදහස්, ඒ වගේමයි හිත ද්වේෂයෙන් නිදහස්, ඒ වගේමයි හිත මෝහයෙන් නිදහස්. ඉතින් එහෙමනම් රාග ද්වේෂ මෝහ වලින් තොරව හිත පවත්වන්න යම්සේ කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් අන්න ඒ බඳු සිතක් මනවින් නිදහස් වෙච්ච සිතක්, මනවින් මිදුණු සිතක් වශයෙන් මෙතෙන්දී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. එතකොට මේ ස්වභාවය ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරද්දී මෙතෙන්දී අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා චේතෝ විමුක්ති සම්බන්ධයෙන්. මේ චේතෝ විමුක්තියක්, හිතේ නිදහසක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන ටිකක් සාකච්ඡා කරන්න අවශ්‍යයි මේ ගැඹුරකට යන්න කලින්. දැන් චේතෝ විමුක්ති කීපයක්ම ධර්මයේ සඳහන් වෙනවා. ඒ බඳු චේතෝ විමුක්තියක්, හිතේ නිදහසක්, රාග ద్వේෂ මෝහ වලින් හිත නිදහස් කර ගැනීමක් විවිධ මට්ටම් වලින් පෙන්ලා දීලා තියෙනවා. එතකොට ඒබඳු රාග ద్వේෂ මෝහ වලින් හිත නිදහස් කරගෙන වාසය කිරීමක් කෙනෙකුට తాවකාලිකවත් කරන්න පුළුවන්. නිවරදිව විපස්සනාවක් ආරෂ්ඨාංග මාර්ගයක් වඩලා පූර්ණ වශයෙන් රාග ద్వේෂ මෝහ ඉවත් කරගෙන අරහත්ත්වයටපත් වෙන්නපත් වෙච්ච මට්ටමකුත් සඳහන් වෙනවා. එහෙනම් අපි මුලින්ම ටිකක් ඒතාවකාලිකව අපි කොහොමද මේ රාග ద్వේෂ මෝහ වලින් සම්පූර්ණයෙන්ම අපේ හිත නිදහස් කරගෙන වාසය කරන්නේ? ඒ කාරණාව ගැනත් පොඩ්ඩක් අවධානය කරන්න වටිනවා, අවධානය යොමු කරන්න වටිනවා. මේ පින්වතුන් අහලා ඇති මහා වේදල්ල සූත්‍රය කියලා සූත්‍රයක් අන්තර්ගත වෙනවා මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කළ දෙනවා විවිධාකාර මට්ටමේ චේතෝ විමුක්ති සම්බන්ධයෙන්. උදාහරණයක් වශයෙන් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා විවිධා එක එක ආකාරයේ, එක එක වර්ගයේ චේතෝ විමුක්ති තියෙනවා. එකක් තමයි අප්පමානා චේතෝ විමුක්ති කියලා කියන්නේ. තව එකක් තමයි ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති කියලා කියන්නේ. තවත් එකක් තමයි ශුන්්‍යතා චේතෝ විමුක්ති කියලා කියන්නේ. තවත් එකක් තමයි අනිමිත්තා චේතෝ විමුක්ති කියලා කියන්නේ. දැන් අපි මේක ගැන මේ චේතෝ විමුක්ති ගැන පොඩ්ඩක් අදහසක් අරගෙන ඊට පස්සේ ඉස්සරහට ගියොත් අප්පමානා චේතෝ විමුක්ති කියන එක අපි හුඟක් දෙනෙක් දන්න දෙයක්. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා අපි අහලා තියෙන ඒ සතර බ්‍රහ්ම විහාර. යම්සි කෙනෙක් ඇසුරු කරමින්, ඒවා දියුණු කරමින්, ක්‍රමානුකූලව තමන්ගේ හිතේ තිබුණ ඒ මරියාදාවල්, සීමාවන්, වැටකොටුමායින් ඒ සියල්ල අභිබවා ගිහිලා හාත්පස නිදහස් වෙච්ච හිතක් ඇති කරගන්න తত্ত্বය ඒ අපමානා චේතු විමුක්ති වශයෙන් පෙන්ලා දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් යම්සි කෙනෙක් අපි හිතමු මෛත්‍රී භාවනාවක් දියුණු කරනවා. එයා මුලින්ම තමන්ට මෛත්‍රී කරගෙන ඒ බඳු මෛත්‍රියක් හිතේ පැලපදියම් කරගෙන හොඳට හිත මෛත්‍රිය තුල පවත්වමින් එයා වාසය කරනවා. එහෙම තමන්ට තමන් හොඳට මෛත්‍රී කරමින් වාසය කරද්දි එයාට පුළුවන්කමක් ලැබෙනවා තමන්ගේ මිතුරන්ට හොඳින් මෛත්‍රී වඩන්න, තමන්ගේ ඥාතීන්ට මෛත්‍රී වඩන්න, තමන්ගේ ගුරුවරුන්ට මෛත්‍රී වඩන්න, මැදහත් මිනිස්සෙයින්ට මෛත්‍රී වඩන්න, ඒ තියා අහිතවත් සතුරු පුජ්‍යණයින්ට පවා මෛත්‍රී වඩන්න පුළුවන් තත්වයකට මේ හිත එයාගේපත් වෙනවා. දැන් එයා ඒ ටික ටික ඒ සීමාවන් අභිබවමින් ඉස්සරහට යනකොට එයාට දැන් අප්‍රමාණ වශයෙන් දැන් මෛත්‍රී වඩන්න පුළුවන්. ඉස්සරහා ප්‍රදේශයේ ඉන්න සියලුම දෙනාට හොඳට එයාට මෛත්‍රී වඩන්න පුළුවන්. ඊළඟට දකුණත් පැත්තේ ඉන්න සියලුම දෙනාට මෛත්‍රී වඩන්න පුළුවන්. පිටුපස ප්‍රදේශයේ නැත්නම් ඒ දිශාවේ ඉන්න සියලුම දෙනාට මෛත්‍රී වඩන්න පුළුවන්. ඊට පස්සේ වම් අත දිශාවේ ඉන්න සියලුම දෙනාට මෛත්‍රී වඩන්න පුළුවන්. ඉහළ දිශාවේ, උඩ දිශාවේ ඉන්න සියලුම දෙනාට මෛත්‍රී වඩන්න පුළුවන්. පහළ දිශාවේ ඉන්න සියලුම දෙනාට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒකත් හැතරම විස්තර කරනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉදාවසෝ භික්ඛෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වාරිහෙරති. දැන් යම් කිසි මේ දිසාවක් හාත්පස මෛත්‍රිය පතුරවමින් යා වාසය කරනවා. මේ විදිහට අනිකුත් දිසා, මේ විදිහට ඊළඟ දිසාව. මෙතන දැන් හැම දිසාවකම හොඳට පැතිරිච්ච මෛත්‍රියකින් වාසය කරනවා. දැන් මෙහෙම වාසය කරන්න කරන්න එයාගේ හිත සම්පූර්ණයෙන්ම නිකන් අර මෛත්‍රිය පතුරවන ප්‍රභවයක් වගේ තත්වයකට පත් වෙනවා. දැන් අපි දැකලා තියෙනවා මේ විදුලි බුබුලක ආලෝකය හැම පැත්තටම විහිදෙනවා. සූර්යාගේ ආලෝකය හැම පැත්තටම විහිදෙනවා. ඒකේ සීමාවක්, එක දිශාවක් කියලා නැහැ. සූර්යාගේ ආලෝකය හැම දිශාවටම පැතිරෙනවා. එන්නේ වගේ තමයි. එතකොට මේ මෛත්‍රී සහගත හිත හාත්පස සෑම දිශාවකටම පතුරවන්න පටන් ගත්තට පස්සේ ඒ තැනත්තගේ හිත හරියට නිකන් මෛත්‍රිය පතුරවන ප්‍රභවයක් වගේ, මෛත්‍රී ප්‍රභවයක් වගේ. එයා ඇතුළ මුළු විශ්වයටම කිසිම අඩුවක් නැතිව සෑම දිශාවටම සමසේ මෛත්‍රිය පතුරවනවා. ඉතින් ඒ විදිහට පතුරවන මෛත්‍රිය ගැන ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා, සබ්බත්තාය සබ්බාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්‍වා විහෙරති. ඉතින් එතකොට බැලුවාම බොහොම උත්කෘෂ්ඨ මට්ටමක්. මොකද යාට කිසිම බෙහෙදයක් නැහැ, සීමාවක් නැහැ, පුජ්‍යල බෙහෙදයක් නැහැ. ඒ සෑම තැනකටම සියලුම දෙනාට පැතිරුච්ච මෛත්‍රී සහගත බවක් යාට දැන් පවත්වන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ බඳු මට්ටමක් අප්පමානා චේතෝ විමුක්තියක් දැන් මෙතෙන්දී නම් මෛත්‍රිය මූලික කරගෙන ලබාගෙන තියෙනවා. තියම්ස කෙනෙක් මෙබඳු මෙත්තා චේතෝ විමුක්තියක් පතුරවන්න නැත්නම් පවත්වන්න පුළුවන්කම තියෙනවා නම් ආනිසංසත් 11ක් පෙන්ලා තිනවා. සුඛං සුපති සුඛං පටිපුඤ්ජති න පාපකං සුපිනං පස්සති. මේ ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයේදී මේ ආනිසංස 11ක් පෙන්නනවා. එයාට හොඳට සැපසේ සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, දෙවියෝ එයාව ආරක්ෂා කරනවා, ඊළඟට ගින්නෙන් වසවිස වලින් කිසිම ආපදාවක් වෙන්නේ නැහැ. මේ විදිහට ආනිසංස ගණනාවක්ම භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒකේ අවසාන ආනිසංසය වශයෙන් පෙන්වන්නේ මෙයා හොඳට මෙබඳු මෙත්තා චේතු විමුක්තියක් බහුලීකృత කරමින් ඉඳලා කලුරිය කළොත් එයාට ඒකේ ආනිසංසයක් වශයෙන් බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නත් අවස්ථාවක් ලැබෙනවා කියලා කියනවා. ඉතින් එතකොට එබඳු හිතක ව්‍යාපාදයට ඉඩක් නැහැ. ඊට පස්සේ මේ ආකාරයෙන්ම කරුණා චේතු විමුක්තිය ගැන පෙන්වනවා. යම්සි කෙනෙක් අර කිව්වා වගේම හැම දිසාවකටම කරුණාව පතුරවල වාසය කරනවා නම් කරුණාවෙන් ඒ හිත තෙත් වෙලා කරුණා බරිත වෙලා කරුණාවෙන්ම මුළු ලෝකය මුළු විශ්වයම පතුරවමින් වාසය කරන්න යාට අවස්ථාවක් ලැබෙනවා. එයාගේ හිතේ තවත් කෙනෙක් ගැන එතකොට තවත් කෙනෙක්ව වෙහෙසටපත් කිරීමක්, හිංසාවකටපත් කිරීමක් ඒ බඳු චේතනාවක්වත් පහළ වෙන්නේ නැහැ. නැත් තවත් කෙනෙකුට පුළුවන් මුදිතාවක් පතුරවන්න. තවත් කෙනෙක්ගේ සාමාන්‍ය නම් අපි යහපතක් දැක්කහම, යාගිට ලැබිච්ච ලාභයක් දැක්කහම, එයා සතුටින් ඉන්නවා දැක්කම සමහරට ඇතම් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්නේ ද්වේෂයක්, ඊර්ෂාවක්. නමුත් මුදිතාවක් කියලා කියන්නේ ඒකේ හාත්පසින්ම විරුද්ධ පැත්ත. තවත් කෙනෙක් බොහොම සුඛිත මුදිතව වාසය කරද්දි, සුවසේ වාසය කරද්දි ඒ ගැන අපිට පුළුවන් නම් අපේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. අනේ මේ තනත්තා බොහොම සුවසේ දැන් වාසය කරනවා නේද කියලා සතුටක් ඇති කරගන්න. අන්න ඒකට කියනවා මුදිතාවක් කියලා. ඉතින් එතකොට ඒ යම්සි කෙනෙක් ඒ මුදිතාව හාත්පස පතුරවලා වාසය කරනවා නම් මුදිතා චේතෝ විමුක්තියක් යාට ඇති කරගන්න පුළුවන්. ඉතින් එතකොට යාට මේ මාර්ගයේ වඩන්න තව තව අවස්ථා සැලසෙනවා, මාර්ගයේ වඩන්න උනන්දුවත් ඇති වෙනවා. අරතිය කියන ඒ මාර්ගය වඩන්න තියෙන කම්මැලිකම, උදාසීන ගති සියල්ල බැහැරලා යනවා. ඊට පස්සේ පෙන්නනවා උපේක්ෂා චේතෝ විමුක්තිය. අර වගේම හාත්පස උපේක්ෂාව පතුරවල වාසය කරන්න පුළුවන්. ඒ බඳු උපේක්ෂාවකින් වාසය කරන්න පුළුවන් නම් යාගේ හිතේ රාගය ප්‍රහාණය වෙලා යනවා කියලා කියනවා. ඒතර මේ අපි කතා කළේ ඇත්තටම කියනවා නම් සමතයෙන් ගන්න පුළුවන් චේතෝ විමුක්ති මට්ටම, අප්පමානා චේතෝ විමුක්ති. ඊට පස්සේ තවත් සමතයෙන්ම ලැබෙන චේතෝ විමුක්ති මට්ටමක් තමයි ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය කියලා පෙන්නන්නේ. එතන රූපාවචර ධ්‍යාන අභිභවා ගෙහිලා අරූපාවචර ධ්‍යාන මට්ටමකට හිත අරගෙන හාත්පස එබඳු අරූපාවචර මට්ටමක් පතුරුවමින් වාසය කරද්දී ඒ මට්ටම අකිංචඤ්ඤා චේතෝ විමුක්තිය වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. දැන් ඊට පස්සේ සඳහන් වෙනවා ශුන්්‍යතා චේතෝ විමුක්ති, ඊළඟට අනිමිත්තා චේතෝ විමුක්ති කියන මට්ටම් දෙක. ඒක සම්පූර්ණයෙන්ම විපස්සනාවට අදාළයි කියලා කියන්න පුළුවන්. ශුන්්‍යතා චේතෝ විමුක්තියේදී යම්ස කෙනෙක් හොඳට ආරණ්‍යයකට ගිහිල්ලා නැත්තම් කවුරුවක්වත් නැති තැනකට ගිහිල්ලා එහෙම ප්‍රමාණිකූලව විපස්සනාවක් වඩමින් වාසය කරද්දී එයාට තේරෙනවා මෙතන සත්වේ පුජ්‍යලයක් මමෙක් කියලා ගන්න ස්වභාවයක් නැහැ. මේ තමාගේ කියලා සලකන කයේ එබඳු සත්ව පුජ්‍යල භාවයක් ආත්ම ස්වභාවයක් ඇත්තේ නැහැ. බාහිරවත් කිසිම තැනක කිසිම දෙයක් කිසිම කෙනෙක් තුළ සත්වේ පුජ්‍යලයක ආත්ම ස්වභාවයක් නැහැ කියන එක එයාට හොඳට දැන් හිතේ කා වැදිලා තියෙනවා. මෙන්න මේ සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයකින් හිස් බව, ශූන්‍ය බව හොඳට හිතට කාවදිමින් යායේ හාත්පස මේ දිසාවෙත් කිසිම සත්වේ පුජ්‍යලේ ආත්ම ස්වභාවයක් නැහැ. ඊළඟ දිසාවෙත් මේ බඳු සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයක් නැහැ. ඊළඟ දිසාවෙත් මේ බඳු සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයක් නැහැ කියලා මේ හාත්පස මුළු විශ්වයේම සත්ව පුජ්‍යල ආත්ම ස්වභාවයක් නොමැති බව හොඳට හිතට කාවද්දමින් ඒ බඳු සමාධියක් දිනු කරනවා නම් අන්න ශුන්්‍යතා චේතෝ විමුක්තියකට යාටපත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ එනවා අනිමිත්තා චේතෝ විමුක්තිය. ඒක ඇත්තරම බහුල වශයෙන් ඇත්තරම යෝගාවචරයෙකුට ලබා ගන්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටමේ විපස්සනාව හරහා ලබන චේතෝ විමුක්ති මට්ටමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු යම්ස කෙනෙක් ක්‍රමානුකූලව සතිපට්ඨානයක් දිනු කරනවා. සතිපට්ඨානය දිනු කරද්දී යාට අපි හිතමු උදාහරණයක් වශයෙන් ධාතු මනසිකාරය ගත්තොත් එයා එතකොට සක්මන් භාවනාවකදී හොඳට තමන්ගේ අවධානය දිනු කරගෙන යනවා. වම් පාදයේ දකුණු පාදය මේවා අතර තියෙන ඒ බල මේ බර හුවමාරු වීම නැට මේවා තියෙන විස්තර මේ සියල්ල බලමින් එයා පොඩ පොඩ දැන් මේ ධාතු මනසිකාරයට අවතීර්ණ වෙනවා. දැන් මේක ක්‍රමානුකූලව වැඩමින් යනකොට එතකොට අර එයාගේ හිතේ මේ කුඩා කුඩා බොහොම සූක්ෂම මට්ටමේ ධාතු ක්‍රියාකාරීත්වය වැටහෙන්න පටන් ගන්නවා. තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, මුරුදු ගතියක්, ගොරෝසු ගතියක්, සෙලවෙන ගතියක්, චංචල වෙන ගතියක්, කම්පණ වෙන ගතියක්, ඇලෙන ගතියක්. ඉතින් මේ සියලු ආකාරයේ විවිධ ධාතු ලක්ෂණ යාට ප්‍රකට වෙන්න ගන්නවා. දැන් මෙහෙම එයා වාසය කරද්දී ඊට පස්සේ එයා ඉඳගෙනත් මේ විදිහටම භාවනාවක් වඩනවා. ඉඳගෙනත් මේ කයේ හොඳට සිහිය පවත්වමින් වාසය කරනකොට ඒ කයේ තියෙන විවිධාකාර ධාතුන්ගේ ලක්ෂණ එයාට තේරෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම වාසය කරද්දී යාට තේරෙන දැන් මේ කයේ පමණක් නෙමේ එළියේ තියෙන මේ බඳුම ස්වභාවය. එළියේ මේ භෞතිකව දකින සියල්ලේ තියෙන මේ බඳු සතර මහා ධාතුන්ගෙන් සදුම් ගත ස්වභාවය. කියලා දැන් මෙයාගේ හිත දැන් තව තව මේ ධාතු ස්වභාවය මතම පිහිටනවා. ඒ මතම හොඳට අවබෝධයක් ලබනවා. දැන් මෙහෙම තවදුරටත් තේරෙනකොට දැන් විවිධ ධාතු ලක්ෂණ දකිමින් වාසය කරාට මොකද දැන් ටික ටික ඒ ධාතු ලක්ෂණවල තිබිච්ච ඒ පෞජ්ජලික ලක්ෂණ එමත් නැත්නම් ඒ ධාතුවට ආවේනික ලක්ෂණ මැකිලා ගිහිල්ලා මේ කාටත් පොදු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. මේ හැම ධාතු ලක්ෂණයක්ම බොහොම ඉක්මනට ඇතිලා නැතිලා යනවා. ධාතු ස්වභාවයක්ම ඉක්මනටම ඇතිලා නැතිලා යනවා. බොහොම ෂණ භංගුරයි. එයා එළිය බලනකොටත් එහෙමයි, ඇතුළත බලනකොටත් එහෙමයි, සක්මනේදිත් එහෙමයි, පරයන්කේදිත් එහෙමයි. යාටතර තේරෙනවා මේ විවිධ ධාතු ලක්ෂණ ඉස්මතු වෙනවා. හැබැයි වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඉක්මනට මේවා නැතිලා යනවා, දුර වෙලා යනවා. ආයෙත් ආයෙව පහලනවා, ආයෙත් නැතිලා යනවා. මේවා කිසිම පාලනයක් කරන්නත් බෑ. දැන් මේ නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම ස්වභාවයක්. උදේ වය ස්වභාවයක් තමයි මේ ධාතුන්ගේ තියෙන්නේ. කියලා යාට හොඳට දැන් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම ප්‍රත්‍යක්ෂ වෙමින් ඉන්දදි දැන් වෙන්වෙන් වශයෙන් ධාතු දැක ගන්න බෑ. ඒ වෙනුවට විවිධාකාර ධාතු ස්වභාවයන් තියෙනවා. වෙන්වෙන් වශයෙන් දැක ගන්න බැරි වුණාට මේ හැමෝම පෙන්වන්නේ එකම චර්යාවක්. එකම හැසිරීම රටාවක්. ඒවා නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයකට පාත්‍ර වෙනවා. දැන් මේක කතරම් වේගවත්ද කියනවා නම් මේ අහවල් ධාතුවේ කියලාවත් හඳුන ගන්න බැරි තරම් ඉක්මනට මේවා ඇතිලා නැතිලා යනවා. දැන් මේ ධාතු සම්බන්ධයෙන් නිමිත්තක් ගන්න බෑ. හඳුන ගන්න බෑ. අපි යමක් හඳුන ගන්න නම් එතන නිමිත්තක් ගන්න ඕනේ. නමුත් මේ නිමිති ගන්න බැරි තරම් වේගවත්ව මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. දැන් මේක බලාගෙන ඉන්නවා යෝගාවචරයා. දැන් ඔක්කොම නිකන් බොඳ වෙලා වගේ යනවා. හැම තැනම තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. එතකොට අන්න හිතට නිමිති ගන්න නොහැකි වීම නිසා හිත මේ සියලු අරමුණු අතහැරලා දානවා. වෙන කිසිම අරමුණක් ඇල්ලුවෙත් නැත්තම් එහෙමනම් අන්න අනිමිත්ත ස්වභාවයකින් මේ හිත తాවකාලිකව නිදහස් වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ බඳු තත්වයක් වේදනානුපස්සනාවකදී වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් යම්ස කෙනෙක් හොඳට ඒ විවිධාකාර අන්දමේ වේදනා නිරීක්ෂණය කරමින් ඉන්නවා. සැප වේදනාවන් නිරීක්ෂණය කරනවා, දුක් වේදනාවන් නිරීක්ෂණය කරනවා, උපේක්ෂා සහගත වේදනාවන් නිරීක්ෂණය කරනවා. ඉතින් මේ විදිහට එයා නිරන්තරයෙන්ම දැන් වේදනාවන් නිරීක්ෂණය කරනවා. එතකොට ඒ වේදනාවේ තියෙන ගති ලක්ෂණ යාට තේරෙනවා. සමහරවිට සැප වේදනාවකට නම් හිත ඇදිලා යන හැටි, දුක් වේදනාවක් නම් හිත ඒකත් එක්ක නොරුස්නා ගතියක් පහළ කරගන්න හැටි, උපේක්ෂා වේදනාවක් නම් ඒ ගැන නිකාං උදාසීනත්වයක් හිතේ ඇති වෙන හැටි මේවා තේරුම් ගන්නවා. මේවා තේරුම් ගනිමින් ඒවය ගැන විස්තර බලමින් වාසය කරද්දී මේ කොයි වේදනාවේ තියෙන පොදු ලක්ෂණ අර කලින් ධාතුන් ගැන කිව්වා වගේ දැන් මේ වේදනාවේ තියෙන පොදු ලක්ෂණයට තේරෙන ගන්නවා. මේ තනි සැප වේදනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ, මෙතන කුඩා කුඩා වේදනා රසක නිරූපණයක්. මේ තනි දුක් වේදනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ, මේ කුඩා කුඩා වේදනා රසක නිරූපණයක්. මේ තනි උපේක්ෂා වේදනාවක් නෙමෙයි මෙතන තියෙන්නේ, ඉතා කුඩා කුඩා වේදනා රසක නිරූපණයක්. දැන් මේ සියල්ලේ තියෙන්නේ එහෙනම් ඉතා කුඩා මට්ටමේ වේදනා රසක්. ඒවා දිහා බලමින් වාසය කරද්දී මේ හැම එකේම තියෙන ෂණබංගුර භාවය, ඒ කුඩා කුඩා වේදනා සියල්ලම ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට නිරන්තරයෙන් පාත්‍ර වෙලා තමයි තියෙන්නේ කියන එක මෙයාට තේරෙන්න ගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. එහෙම වාසය කරද්දී දැන් යාට මේ සැප වේදනාවක්ද, මේක දුක් වේදනාවක්ද, මේක උපේක්ෂා වේදනාවක්ද කියලා වෙන් කරගන්න බෑ. මොනවාදෝ જાතියක වේදනා තියෙනවා. ඒ හැම එකක්ම හැබැයි ඇතිලා නැතිලා යනවා. බොහොම ඉක්මනටම ඇතිලා නැතිලා යනවා. එතනදිත් අර කුමන වර්ගයේ වේදනාවක්ද මේ කියලා හඳුනගන්න බැරි තරමට නිමිති ගන්න බැරි වෙනවා. එච්චරට මේක වේගවත්, අතිශය වේගවත් ප්‍රවාහයක්. එතකොට ඒ නිමිති ගන්න බැරිවීම හරහා අන්න නැවතත් අර කලින් කිව්වා වගේම මේ හිත නිදහස් වෙන්න පුළුවන්. తాවකාලිකව සියලු අරමුණු වලින් නිදහස් වෙච්ච තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්වෙම හිතෙත් ඇති වෙන්න පුළුවන්. හිත දිහා යම්ස කෙනෙක් හොඳට දැනුවත් වෙමින් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් වඩනවා නම් එයාටත් ඒ වගේම මේ විවිධාකාර සිතුවිලි වල තියෙන తত্ত্বය බලමින් එයා වාසය කරද්දී මුලදිනම් එයාට තේරෙනවා මේකයිලා රාගසිතක්, මේකයිලා ද්වේෂසිතක්, මේකයිලා මෝහසිතක්, මේකයිලා පැටලිල්ලක්, මේකයිලා ඊර්ෂ්‍යාවක්, මේකයිලා ශ්‍රද්ධාවක්, මේකයිලා මෛත්‍රියක්. ඉතින් මේ වෙන්වෙන් වශයෙන් එයාට තේරෙනවා. හැබැයි කාලයක් කොහොම බලමින් ඉන්නකොට මේ ඔක්කොම නිකන් එක ගොජේකට එන යන ස්වභාවයක්. කොයි සිතුවිල්ල ආවත් එනවා යනවා. ඒවැය කාටත් පොදු ලකුණක් තියෙනවා. ඒ තමයි එන යන ස්වභාවය. ඇති වෙන නැති වෙන ස්වභාවය, ෂණ බංගුර ස්වභාවය. දැන් මේක දකිමින් වාසය කරනවා. දැන් තුරු කුසල් සිත්වල තියෙනෙත් මේ බඳු එන යන ස්වභාවයක්. අකුසල සිත්වල තියෙනෙත් මේ බඳු එන යන ස්වභාවයක්. ඉතින් මේක දකිමින් වාසය කරද්දී දැන් අර කලින් කිව්වා වගේම මෙයාගේ හිතේ දැන් නිමිති ගන්න බෑ. මේ කොයි જાතියක එක්කෙනෙක්ද කියලා හිතන්න බෑ. ඒගොල්ලොත් එනවා යනවා. ඉතින් මේක දැකලා දැකලා හිත නිමිති නොගෙන සම්පූර්ණයෙන්ම తాවකාලිකව නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අනිමිත්ත සමාධි මට්ටමක්, අනිමිත්ත මට්ටමක් මේ කොයි කොටසෙනුත් යෝගාචරයට අත්දකින්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තව තව ඉතින් දැන් එයා ඒක දියුණු කරන්න ඕනේ. ඒකට නැවත නැවතපත් වෙන්න ඕනේ. ඒ తත්වය නැවත නැවත අත්දකින්න ඕනේ. එතකොට අන්න එයාට පුළුවන් වෙනවා විනාඩියක් ඒ తත්වේ පවත්තන්න. විනාඩි දෙකක් ඒ తත්වේ පවත්තන්න. විනාඩි 5ක් ඒ తත්වේ පවත්තන්න. විනාඩි 10ක් ඒ తත්වේ පවත්තන්න. විනාඩි 30ක් ඒ తත්වේ පවත්තන්න. ඔය වශයෙන් සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර ඒ తත්වේ පවත්තද්දී මේ යෝගාවචරගේ හිත හඳුන ගන්නවා මේ බඳු තත්වයක මේ හිත පවත්වන්න හැකියාව තියෙනවා. හිත දැන් හිතේ එක්තරා අන්දමක විපස්සනා සමාධියක්, අනිමිත්ත සමාධියක් දිනු වෙන්න පටන් ගන්නවා. දැන් මේක තව තව වර්ධනය වෙලා තමයි අනිමිත්ත චේතෝ විමුක්තියක් දක්වා කෙනෙක්ගේ හිත පත් වෙන්නේ. ඉතින් එතකොට යාට තේරෙනවා මේ ඉස්සරහා තියෙන සියලුම අපි දේවල් කියන වචනේතාවකාලිකව පාවිච්චි කරොත් ඒ සියල්ල ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට පත් වෙලා තියෙන. අනිත්‍ය ලක්ෂණයට නිරන්තරයෙන්ම බඳුන් වෙලායි තියෙන්නේ. තේවැ නිමිති ගන්න බෑ එහෙනම්. දකුණු පැත්තේ තියෙන සියල්ලම නිමිති ගන්න බෑ. එච්චරට අනිත්‍ය ස්වභාවයකට ලක් කළා. සෑම දිශාවකම තියෙන සෑම ස්වභාවයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඒවැ නිමිති ගන්න බැරි තරම් ක්ෂණ භංගුරයි. ඒතර මෙයා ඒ හොඳට හිතේ අනිමිත්ත සමාධියක් දැන් දිනු කරගෙන යද්දී ඒක දැන් පතුරවන්න පුළුවන් තත්වයකට පත් කරගත්තොත් අන්න අනිමිත්ත චේතෝ විමුක්තියක් දක්වා අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන සාකච්ඡා කරන සූත්‍ර තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මහා වේදල්ල සූත්‍රයේදී මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, කොහොමද මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් පවත්වන්නේ? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දෙනවා, තයෝකෝ ආවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය අට්ඨිතියා. මේ ඇවැත්නි, මෙබඳු අනිමිත්ත චේතෝ විමුක්තියක් පවත්වන්න නම් කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. සබ්බ නිමිත්තානංච අමනසිකාරෝ, කිසිම නිමිත්තක් හිතේ මානසිකාරයක් කරන්නේ නැහැ. අනිමිත්තායච ධාතුයා මානසිකාරෝ. ඊළඟට ඒ නිමිති නොගන්නා අනිමිත්ත ස්වභාවයට තමයි හිත නැවත නැවත නංවන්නේ. පුබ්බේච අபிසංඛාරෝ. ඊළඟට හිතේ හොඳ දැක්මක් නැත්තම් ගැම්මක් ඇති කරගෙන තිනවා මුලදිම මේබඳු තත්වයක මං හිත පැවැත්විය යුතුයි කියලා. ඒ සඳහා තමයි ඡන්දයක් ඇති කරගෙන තියෙන්නේ, වීරියක් පහළ කරගෙන තියෙන්නේ. නිමිති නොගන්නා තත්වයක සිත පැවැත්වීම සඳහා හටගත්ත මුලින්ම ඇති කරගත්ත සංස්කාරයක් තියෙනවා, චේතනාවක් තියෙනවා. ඒ චේතනාවෙන් ඊට පස්සේ හැබැයි චේතනා පහළ නොකර තමයි මේ තත්වේ පවත්වන්නේ. හිමේකෝ ආවසෝ තයෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය අට්ඨිතියාති. අන්න මෙබඳු තත්වයක් යටතේ මේ අනිමිත්ත චේතෝ විමුති තත්වයක් පවත්වන්න පුළුවන් කියලා කියනවා. දැන් එතකොට මොකටද මේක පවත්වන්නේ? ඒකත් ඉතින් වටිනවා. ඉතින් මේ තරම් මහන්සි වෙලා දැන් මේ තරම් ගැඹුරකින් විස්තර කළා මේ කියන අනිමිත්ත චේතෝ විමුක්තිය පැවැත්වීමේ ප්‍රයෝජනේ මොකද්ද? දැන් මේවා තමයි ඇත්තටම අපි හිතලා බලන්න තියෙන්නේ. පුතේ නැත්තම් අපි නිකන් ඔහෙ කරන්නම් වාලේ කරනවා වෙනුවට අපි දැනගන්න ඕනේ ඇයි මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනේ? ඇයි මේ තරම් මේවා වටිනවයි කියලා කියන්නේ? දැන් මෙතෙන්ට පිවිසෙන්න මම කැමති එක්තරා වෙනත් සූත්‍රයක එන කාරණාවක් මතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා, සනිමිත්තා භික්කවේ උපජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අනිමිත්තා. මහණෙනි, යම් තාක් අකුසල ධර්මයන් තියනවද, යම් තාක් පාපී වූ අකුසල ධර්මයන් තියනවද, ඒ සියල්ලම පහළ වෙන්නේ නිමිති සහිතව. සනිමිත්තා නිමිති සහිතව. සනිමිත්තා භික්කවේ උපජ්ජන්ති පාපකා අකුසලා ධම්මා නො අනිමිත්තා. ඒ කියන්නේ යම් තාක් අකුසල ස්වභාවයක් අපේ හිතේ පහළ වෙනවා නම් එය නිමිති සහිතවමයි පහළ වෙන්නේ. නිමිති රහිත ස්වභාවයක අකුසල ස්වභාවයක් පහළ වෙන්න බෑ. තස්සේව නිමිත්තස්ස පහනා ඒවන්තේ පාපකා අකුසලා ධම්මා න හොಂತಿ. එදැන් එතකොට මේ නිමිති සියල්ල ප්‍රහාණය කළා දැම්මොත් ඒ සියලුම පාපී අකුසල ස්වභාවේනුත් ප්‍රහාණය වෙලා යනවා. එහෙමනම් තවත් පැත්තකින් අපිට කියන්න පුළුවන්, යම්සි තැනැත්තෙක් තාවකාලිකව හෝ නිමිති නොගන්නවා ඒ අනිමිත්ත මට්ටමක් එයාගේ හිතේ පවත්වනවා නම් ඒ මට්ටමේදී කිසිම අකුසලයකට ඉඩක් නැහැ. එයාගේ හිත හාත්පසින් පිරිසුදුයි. කිසිම අකුසල ස්වභාවයක් ගෑවිලාවත් නැහැ. හාත්පසින් පිවිතුරු වෙච්ච, පවිත්‍ර වෙච්ච, පිරිසුදු වෙච්ච හිතක්, නිර්මල හිතක්. එහෙමනම් දැන් අපි මුලින්ම කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ කිව්වේ, රාගෝ පහීනෝ හෝති, දෝසෝ පහීනෝ හෝති, මෝහෝ පහීනෝ හෝති. ඒ විදිහට තමයි අර සුවිමුත්ත චිත්තෝ කියන එක පෙන්වලා දෙන්නේ. මේ රාගය ප්‍රහාණය වෙලා, ද්වේෂය ප්‍රහාණය වෙලා, මෝහය ප්‍රහාණය වෙලා. එහෙනම් මේ රාග, ද්වේෂ, මෝහ කියන මේ පාපී අකුසල ස්වභාවයන් පවතින හැකියාවක් නැහැ හිත නිමිති ගන්නෙ නැත්තම්. එහෙනම් මෙබඳු මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් යම්සේ කෙනෙක් වඩනවා නම්, ප්‍රගුණ කරනවා නම්, යාගේ හිතේ නම් මේ රාග, ද්වේෂ, මෝහ ටික ටික ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා එක්තරා අවස්ථාවකදී සංගීති සූත්‍රයේ තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. එතෙන්දිත් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ. මේ අනිමිත්ත තත්වයක් හොඳට භාවිතා බහුලීකృత කරපු කෙනෙක්ගේ හිතේ නිමිති ගන්න පුළුවන් තත්වයක්, නිමිති ගන්නා නිමිති අසුරු කරන විඥානයක් පහළ වෙන්න පුළුවන්ද? ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එහෙම කවුරු හරි කියනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට කරන නිග්‍රහයක්. මොකද නිවරදිව වඩන ලද බහුලීකృత කරන ලද ඒ අනිමිත්ත චේතු විමුක්තියක් සහිත හිතක කිසිසේත්ම නිමිති ගන්නා නිමිති වල බැස ගන්නා නිමිති අසුරු කරන විඥානයක් පහළ වීමේ අවකාශයක් නැහැ. අට්ඨාන මේතං ආවසෝ අනවකාසෝ යං අනිමිත්තාය චේතු විමුක්තියා භාවිතාය බහුලීකතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය අතච පනස්ස නිමිත්තානුසාරේ විඥානම් භවිස්සතිති නේතං ඨානං විජ්ජති. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා යම්ස කෙනෙක් ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය භාවිතාය හොඳට ප්‍රගුණ කරනවා, බහුලී කතාය හොඳට බහුලීකృత කරනවා, නැවත නැවත කරනවා, යානි කතාය තමන්ට ඕන වෙලාවක ගන්න පුළුවන් තත්ත්වයට, ඕන ලාවක එතෙන්ට හිත දාන්න පුළුවන් තත්ත්වයට, ඕන වෙලාවක හිත එතෙන්ට යොදන්න පුළුවන් තත්ත්වයකට යානාවක් මට්ටමටපත් කරගන්නවා, වත්තු කතාය ඒක තමන්ගේ වස්තුවක් බවට, තමන් සතු දෙයක් බවට, තමන්ගේම ඇඟේ කොටසක් වගේ තත්ත්වයටපත් කරගන්නවා, අනුට්ඨිතාය ඒ අනුව ඕන වෙලාවක හිත යොදන්න පුළුවන් මට්ටමකටපත් කරගන්නවා, පරිචිතාය හොඳට එතන පුහුණු කරගන්නවා, සුසමාරද්ධාය ඕන වෙලාවක ඒ තත්ත්වයට හිත ගන්න පුළුවන් අරබන්න පුළුවන් ඒ තත්ත්වය. මෙන්න මේ අන්දමින් හොඳට ප්‍රගුණ කරපු අනිමිත්ත මට්ටමක් යම්ස කෙනෙක් සතු නම් එබඳු මට්ටමකදී නිමිත්තානුසාරී විඥානම් භවිස්සතිති නේතං තානං විජ්ජති. එහෙමනම් නිමිති අසුරු කරන විඥානයක් එබඳු තත්වයකදී පහළ විය නොහැක. නිස්සරණං හේතං ආවතෝ සබ්බ නිමිත්තානං යද්දං අනිමිත්තා චේතෝ විමුක්ති. එහෙමනම් මේ සියලු නිමිති වලින් නිදහස් වීම නිස්සරණය තමයි මෙන්න මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියලා කියන්නේ. ඉත එහෙමනම් අපි ඒ අනිමිත්ත චේතෝ විමුක්තියක් යම්ස කෙනෙක් භාවිත බහුලීකృత කරනවා නම් ඒ හිතේ රාග ද්වේෂ මෝහ ක්‍රමානුකූලව ෂය වෙලා වැය වෙලා ප්‍රහාණය වෙලා යනවා. එතකොට භාවිතා බහුලීකృత කරන්න තමයි මේ தත්වෙට එහෙමනම් රාග ද්වේෂ මෝහ නොපවතින தත්වයකට නිමිති නොගන්නා සිත් මේ தත්වයකට එහෙමනම් අපේ හිතපත් වෙන්නේ. ඒ තාක් හැබැයි නිමිති ගන්නවා. මොකද රාග ද්වේෂ මෝහ නිසා තමයි නිමිති කරණයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ නිකං නිමිති ගන්නෙ නැහැ. අපේ හිත නිමිති ගන්නෙම හිතේ රාග ද්වේෂ මෝහ තියෙන නිසා. රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනු, දෝසෝකෝ ආවසෝ නිමිත්ත කරනු, මෝහෝකෝ ආවසෝ නිමිත්ත කරනු කියලා බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ නිමිති ගන්නේ ඇත්තරම ඒ හිතේ රාගයක් තියෙන නිසා, හිතේ ද්වේෂයක් තියෙන නිසා, හිතේ මෝහයක් තියෙන නිසා. එහෙමනම් යම් හිතක රාග ద్వේෂ මෝහ මුලිනු පුටා දමලා තියෙනවා නම් ඒ හිතේ නිමිති රැඳෙන්න ස්වභාවයක් නැහැ. දැන් එහෙමනම් මෙන්න මෙබඳු මාර්ගයක් කරහා තමයි මේ සුවිමුත්ත චිත්තෝ කියන தත්වයට එහෙමනම් ටික ටික කෙනෙක්පත් වෙන්නේ. දැන් සුවිමුත්ත චිත්තෝ කියන කොටසට පස්සේ දැන් මේ අරියවාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්කවේ බික්කු සුවිමුත්ත පඤ්ඤෝ හෝති. කිමෙක්ත මහණෙනි මේ මනවින් වඩන ලද ප්‍රඥාවක් සහිත ප්‍රඥාව භාවිතා කළා මනවින් මේ හිත හාත්පසින් නිදහස් කරගත්ත තත්වයකට ගත්තා කියලා කියන්නේ කුමක්ද? ඉද භික්කවේ බික්කු රාගෝ මේ පහීනෝ උච්චින්න මූලෝ තාලා වත්තු කතෝ අනභාව කතෝ ආයතින් අනුපාද ධම්මෝති. දැන් විස්තර කරන්නේ මේ ඒතනත්තාගේ හිතේ රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා තියෙනවා. ඒක හරියට මුලිනු පුටා දමලා තියෙනවා. තාලා වත්තු කතෝ හරියට නිකන් මැදින් කඩලා දාප මුලින් උදුරලා දාපු තල් ගහක් බවට පත් කරලා තියෙනවා. නැවත ඒකට පැලවෙන්න හැකියාවක් නැහැ. අනභාවගතෝ නැවත උපදින්න හැකියාවක් නැහැ. අනුප්පාද ධම්මෝ නැවත නූපදින තත්වයකට පත් කරලා තිනවා. එහෙනම් මේ කතා කරන්නේ රාගය මුනිනු පුටා දමුට දපපු වට්ටම. ඒ වගේම ද්වේෂයටත් සඳහන් කරනවා, ඒ වගේම මෝහයටත් කතා කරනවා. ද්වේෂයත් මුලිනු පුටා දමහු මට්ටමක්. මෝහයත් මුලිනු පුටා දමහු මට්ටමක්. ඒවං කෝ භික්ඛවේ භික්ඛු සුවිමුත්ත පඤ්ඤෝ හෝති. එහෙනම් මේ සුවිමුත්ත පඤ්ඤා මනමින් ප්‍රඥාව භාවිතා කිරීමෙන් නිදහස් වූ හිතක් කියලා කියන්නේ රාගය, ද්වේෂය, මෝහය මුලිනු පුටා දමහු මට්ටමක්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මට්ටම. එතකොට දැන් අපිට තේරෙනවා සුවිමුත්ත චිත්තෝ කියලා කිව්වහම ඒක తాවකාලිකව ලබන්නත් පුළුවන්. ඒ తాවකාලික මට්ටම හොඳට ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ගිහිල්ලා ඒක අර කියපු පූර්ණ විමුක්තියක් දක්වා අරගෙන එන්නත් පුළුවන්. ඒ පූර්ණ විමුක්තියක් දක්වා අරගෙන එන්න නම් ප්‍රඥාව භාවිත කරන්න අවශ්‍යයි. ප්‍රඥාවෙන් තමයි දැක දැක ඒ අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ. පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ලෝභෝ කෝ භික්ඛවේ න කායේන පහතබ්බෝ න වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. මහන්නේ මේ ලෝභය කියන අකුසලය කයින් දැඟලුවා කියලා අයින් කරන්න බෑ, වචනයෙන් අයින් කරන්නත් බෑ, ප්‍රඥාවෙන් දැක දැකම ප්‍රහාණය කරන්න ඕනේ. එතෙහෙනම් මේ తాවකාලිකව හදාගත්තේ චේතු විමුක්ති මට්ටමක් භාවිතා කරමින් ඒක තව තව බහුලීකృత කරමින් එහෙමනම් කෙනෙකුට යෝගාවචරයෙකුට ඒ පඤ්ඤා විමුක්ති කියන මට්ටමකට එන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනා අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් එතකොට එහෙමනම් යම්ස කෙනෙක් විශේෂයෙන් විපස්සනාවක් පාවිච්චි කළා ඒ අනිමිත්ත මට්ටමක් වගේ හිතේ ඇති කරගත්තොත් එහෙනම් ඒ தත්වෙම යොදා ගන්න අවශ්‍යයි කෙලෙස් හඳුන ගන්න. ඒ தත්වෙපත් ඒ தත්වෙට හිත ගත්තේ ඒ தත්වය තුල හිත රඳවමින් ආස්වාදයක් ලබන්න නෙමෙයි. ආස්වාදයක් ලැබෙනවා කියන එක වෙන අතුරුඵලයක්. හැබැයි ඒ බඳු තත්වයක් හිතේ ඇති කරගත්තේ ඒ තත්වයම භාවිතා කරමින් බහුලීකృత කරමින් වඩ වඩා පවත්වමින් මේ කෙලෙස් හඳුනා ගැනීම සඳහා උපයෝගී කරගන්න. වෙනත් වචන වලින් කියනවා නම් යම්ස කෙනෙක් නිමිති නොගන්නා තත්වයට හිතපත් වුනොත් ඊට පස්සේ යාට කරන්න තියෙන්නේ නිමිති ගන්න හිතට ඉඩ දෙන්නයි තියෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් යම්සි ගැඹුරු සමාධියකදී එයාට දැන් නිමිති නොගන්නා තත්වයක් පවත්වන්න පුළුවන් නම් එයා දැන් සමාධිය නොගැඹුරු කළා මේ මතු පිටම නිකන් හිත තියෙද්දි එහෙනම් දැන් පරීක්ෂා කරලා බලන්න ඕනේ දැන් මේ හිත නිමිති ගන්නෙ නැද්ද මේ මට්ටමේදීවත්. ගැඹුරු සමාධියකදී නම් දැන් මේ හිත නිමිති ගන්නෙ නැහැ ඇත්ත. හැබැයි මෙයා නිමිති ගන්න ඉඩ තියෙන නොගැඹුරු මට්ටමකදී එහෙනම් දැන් නොගැඹුරු මට්ටමකට හිත අරගෙන සමාධිය නොගැඹුරු කළා. හිතර නිමිති ගන්න ඉඩ දීලා බලන්න ඕනේ. නිමිති ගන්නවද? අන්න එතකොට නිමිති ගන්නවන්නම් ඒ කියන්නේ අන්න තාම රාගය තියෙනවා. ඒ කියන්නේ තාම ද්වේෂයක් තියෙනවා. ඒ කියන්නේ තාම මෝහයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට මේ හැදිච්ච සමාධිය කැඩෙන්න ඉඩ හරලා හදාගත්ත අනිමිත්ත චේතෝ විමුක්තිය කැඩෙන්න ඉඩ හරිමින් තමයි වඩ වඩා මේ නිමිති ගැනීමට මූලික වෙච්ච ඒකට හේතු වෙච්ච රාග දෝෂ මෝහ කියන එන්නේ අකුසල මූලයන් ප්‍රහාණය කරන්න බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ. දැන් මේ తত্ত্বය තවත් පැත්තකින් විස්තර කරනවා. ද්වේමේ භික්ඛවේ ධම්මා විජ්ජාභාග්‍ය කතමේ ද්වේ. මහණෙනි කාරණා දෙකක් තියෙනවා හිතේ ප්‍රඥාව දියුණු කරන. සමතෝච විපස්සනෝච. ඒ තමයි සමතේ විපස්සනාව. සමතෝ භික්ඛවේ භාවිතෝ කතමත්ත මනුභෝති. යම්ස කෙනෙක් හිතේ සමතයක් සංස්කාර අඩු කිරීමක් හිත තැම්පත් කිරීමක් සමාධිමත් කිරීමක් තුලින් මොන වගේ ආනිසංසයක්ද ලබන්නේ. චිත්තම් භාවීයති. හිත හොඳට වැඩෙන්න ගන්නවා. චිත්තම් භාවිතං කතමත්ත මනුභෝති. ඒකේ ආනිසංසය කුමක්ද? යෝ රාගෝ සෝ පහීයති. එයාගේ හිතේ තියෙන රාගය ඡය වෙන්න මෙන්න මේ හිතේ ඒකාග්‍රතාවය පැවැත්වීම උපකාර වෙනවා. විපස්සනා භික්කවේ භාවිතා කතමත්තනි බෝති. යම්ස කෙනෙක් නුවණක් දිනු කරනවා නම් විපස්සනාව ප්‍රඥාවක් දිනු කරගෙන යනවා නම් ඒකේ ආනිසංසය කුමක්ද? පඤ්ඤා භාවීයති. ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤා භාවිතා කතමත්තනු බෝති. ප්‍රඥාව භාවිතා කිරීමෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? යා අවිද්‍යා සාපහීයති. යම් අවිද්‍යාවක් තිබුණද, නොදන්නාකමක්, මෝඩකමක් තිබුණද, අන්න ඒ මෝඩකම ප්‍රහාණය වෙලා යනවා. රාග උපක්ඛිලිට්ඨං වා භික්ඛවේ චිත්තං න විමුච්ඡති. යම් තාක් මේ හිතේ රාගයක් උපක්ලේශයක් තියෙනවා නම් ඒ හිත හාත්පසින් නිදහස් වෙලා නැහැ. අවිද්‍යා උපක්ඛිලිට්ඨා වා පඤ්ඤා න භාවියති. අවිද්‍යාව තියෙන තාක් මේ හිත නිවරදිව නිදහස් වෙලා නැහැ. එතකොට එහෙනම් මේ රාගයට හොඳට පහර දෙන්න හිතේ සමතයක් ඒකාග්‍රතාවයක් පාවිච්චි කරනවා, අවිද්‍යාවට පහර දෙන්න විපස්සනාව භාවිතා කරනවා. ඉතිකෝ භික්ඛවේ රාග විරාගා චේත විමුක්ති, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති. රාගය ක්‍රමානුකූලව ශේවීයාම දුරුවීයාම විරාගයකට ලක්වීම තුලින් චේත විමුක්තියක් හටගන්නවා. ප්‍රඥාව පාවිච්චි කර කර ටික ටික අවිද්‍යාව ප්‍රහාණය කිරීම, මෝහය ප්‍රහාණය කිරීම තුලින් අන්න පඤ්ඤා විමුක්තියක් හටගන්නවා. ඉතින් එහෙමනම් මේ පැති දෙකකින් තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. සමත ප්‍රහාරයකුත් පවත්වනවා, විපස්සනා ප්‍රහාරයකුත් අරගෙන යනවා. විපස්සනා ප්‍රහාරය දියත් කිරීම සඳහා හිතේ පැවැත්විය යුතු පැහැදිලි බව, හොඳට ඒ ඒ කෙලෙස් නිවරදිව හඳුනා ගැනීම, එතන එතන සම්පජඤ්ඤයේකින් නිවරදිව ඒ ඒ චේත හිතේ මට්ටම් තේරුම් ගැනීම තුලින් තමයි එහෙනම් නැවත නැවත හිත එතන එතන නිදහස් කරන්න අවස්ථාව සැලසෙන්නේ. එහෙනම් සතිය ප්‍රඥාව මූලික කරගත්ත ගමනක් තමයි තියෙන්නේ. අරියා සති සම්පජඤ්ඤාය සම්වත්තති කියලා එහෙම සූත්‍රවල සඳහන් වෙනවා. හොඳට මේ සති සම්පජඤ්ඤයකින් යුක්තව, සති ප්‍රඥාවකින් යුක්තව තමයි දිගට එහෙනම් අරගෙන යන්න තියෙන්නේ. සතියෙන් හොඳට පෙන්ලා දෙනවා. ඊට පස්සේ ප්‍රඥාව පාවිච්චි කරලා හිත නිදහස් කරගන්න. උදාහරණයක් වශයෙන් අපි අර වගේ හිතට නිදහස ලබලා දෙනවා. දැන් හඳුනා ගන්නවා යම් සියෝගාවචරයේක් දැන් මේ හිත తాවකාලිකව නිදහස් වෙලා තිනවා. යම් පමනක සමාධියක් ඇසුරු කරනවා, මේ සමාධි මට්ටමේ දැන් හිත නිදහස් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් තාම සංස්කරණ සහිතයි. මොකද මේ සමාධිය නැතිනම් ආයෙත් හිත වැටෙනවා. ආයෙත් හිත ගිහිලා මොකක් හරි අල්ලනවා. ආයෙත් හිත ගිහිලා උපාදාන කරනවා. ඒ කියන්නේ මේක తాවකාලිකයි. එහෙමනම් මේ සමාධිය කැඩෙන්න ඉඩ හැරියොත් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් අපේ හිතේ යථා ස්වභාවය. නැත්නම් අපි නිකන් ලණුවකින් ඇදගෙන ඉන්නා වගේ තමයි, අපි මේ බැඳලා තිනා වගේ තමයි හිත පවත්වගෙන ඉන්නේ. ලණුව ගලවපු ගමන්, බැමී බුරුල් කරපු ගමන් එයා ගිහිල්ලා ආයිත් මඩුගොඩට පයින්නවා. එහෙමනම් අපි ඒ එයාටම මඩගොඩට පනින්න දිදී තමයි එහෙනම් මේක තේරුම් ගන්න තියෙන්නේ. තාමත් මෙයාගේ මෙන්න මේ දුර්වලතාවය තියෙනවා. තාමත් රාගය නිසා නිමිති ගන්නවා. තාමත් ද්වේෂය නිසා මේ හිත නිමිති ගන්නවා. තාමත් මෝහය නිසා මේ හිත නිමිති ගන්නවා. කිය කිය එහෙනම් අපි එතන එතන මේ සමාධියට කැඩෙන්න ඉඩ හරිමින්, සමාධිය දුර්වල කරමින්, එතකොට මේ හිත නැවතත් රාග බරිත වෙන හැටි, එතකොට මේ හිත නැවතත් ද්වේෂ නිමිති ගන්න හැටි, පටිඝ නිමිති ගන්න හැටි, එතකොට නැවතත් මේ හිත ගිහිල්ලා මොනවා හරි එක්ක පැටලෙන හැටි, ඒ හරහා හිත නිමිති ගන්න හැටි, එහෙනම් ඒවා හඳුනා ගන්න අවශ්‍යයි. නිකං අපි අර සමාධිය තුල හිර කරගෙන හිටියා කියලා මේ తත්වය සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් මේ తත්වය දකින්න ඕනේ. හිත මේ කරන නාඩගම එහෙමනම් අපි පැත්තකින් ඉඳලා හොඳට දකින්න ඕනේ. එතකොට තමයි අන්න අපි මේ කරන මෝඩකම් ටික අපිට තේරෙන්නේ. ඒක මේ වෙන කෙනෙකුට අපි වෙනුවෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට මේක අපි වෙනුවෙන් මේක කරන්න බෑ. අපි අපිම මේ දැන් සකස් කරගත්ත தত্ত্বය පාවිච්චි කරමින්, ඒක ප්‍රයෝගී කරගනිමින්, ඒක හරියට තමන්ගේ gedara බවට පත් කරගනිමින්, ඇයි මේ හිතට තාම gedara ඉන්න බැරි කියලා තමයි එහෙනම් දැන් තේරුම් ගන්න තියෙන්නේ. ඇයි මෙයාට මේ නිදහසේ ඉන්න බැරි? ඇයි මෙයාට මේ නිමිති නොගෙන ඉන්න බැරි? නිමිති ගන්නවා කියලා කියන්නේ රාගයේ නිරූපණයක්. නිමිති ගන්නවා කියලා කියන්නේ ද්වේෂයෙන් කරන ලද යම්කිසි කුලප්පු කිරීමක්. නිමිති ගන්නවා කියලා කියන්නේ මෝහයෙන් කරන ලද යම්කිසි මෝහනයක්. එහෙමනම් රාග ද්වේෂ මෝහ ඒ විදියට එතන එතන හඳුනා ගනිමින් යම්ස කෙනෙක් මෙබඳු මාර්ගයක් වඩනවා නම් අන්න එයාට අවස්ථාවක් ලැබෙවි සම්පූර්ණයෙන්ම අර කියපු ඒ සුවිමුත්ත පඤ්ඤා කියලා ඒ පෙන්නන භාගතුන් වහන්සේ කියලා දෙන ඒ බඳුයි හාත්පසින්ම රාගය ෂය කරගන්න. හාත්පසින්ම ද්වේෂය ෂය කරගන්න. හාත්පසින්ම මෝහය ෂය කරගන්න. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහයන් මුලිනු පුටා දමලා ඒ රහතන් වහන්සේ කෙනෙක්ගේ ඒ මට්ටමට හිත ගන්න. එමනම් රහතන් වහන්සේ කෙනෙක් ගැන නැවතත් ඒ ප්‍රකාශය මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධිස්ස සම්මා ඥානං පබෝති. නිවැරදි සමාධියක් ඇසුරු කරමින් ඊළඟට ප්‍රඥාව වඩා ගන්නවා. සම්මා ඥානස්ස සම්මා විමුක්ති පබෝති. සම්මා ඥානය පාවිච්චි කරමින් අර විමුක්තිය ආරක්ෂා කර ගන්නවා. හිතේ නිදහස රැක ගන්නවා. හිතේ නිදහස්තාව තව ප්‍රගුණ කරනවා. ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සේකෝ. ඒ බැවින් මහණෙනි මේ සේක පුජ්ජලේ කරුණු 8කින් සමන්නාගතයි. දසංග සමන්නාගතෝ අරහෝ හෝති. රහතන් වහන්සේ අංග 10කින් සමන්නාගතයි. අර ආරෂ්ඨාංග මාර්ගයේට මේ රූප සටහනේ පෙන්ලා තියෙන අන්දමින් සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් අංග දෙකක් සහිතයි රහතන් වහන්සේ. ඉතින් මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන බොහෝම උත්කෘෂ්ට අන්දමේ දේශනාවක්. එතකොට මේ අන්දමින් විවිධ සූත්‍රවලදී පවත්වලා තියෙනවා. එතකොට පින්වත්නි මේ දේශනාවේ අපි මතු කරගත්ත ඒ බ්‍රාහ්මණ සූත්‍රය, ඉස්සරහින් තියාගත්ත බ්‍රාහ්මණ සූත්‍රයේ අන්තිමට ඇත්තරම ගාථා කීපයක් සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මා යුත්තා සදා දුරං හිරි ඊසා මනෝ යොත්තං සති ආරක්කසාරති. දැන් අර මේ ආනන්ද සාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ උපමාව තව ටිකක් විස්තර කරලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මා යුත්තා සදා දුරං. යම් ඒ යානාවක, ඒ ආර්යෝ යානාවක ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි හැම තැනදීම හොඳට ඉස්සරහින් තියාගෙන තියෙනවනම්, ඊළඟට හිරි ඊසා මනෝ යොත්තං සති ආරක්කසාරති. දැන් එතකොට ලැජ්ජාවයි ලැජ්ජාව තමයි රිය හිස වශයෙන් පෙන්වන්නේ. ඊළඟට විදර්ශනා මාර්ග හිත තමයි යොත වශයෙන් පෙන්වන්නේ. මේ පාර හරියට ඒ අශ්වයෙන්ව අරගෙන යන්න පාවිච්චි කරන යොත වශයෙන් පෙන්වන්නේ ප්‍රඥාව. සිහිය ආරක්ෂක රියදුරා බවට පත් වෙනවා. රියදුරා තමයි මේ ඔක්කොම ටික බලාගෙන අශ්වයෙන් හරියට දුවනවද, හරි පාර යනවද, හරි වේගයෙන්ද දුවන්නේ, ඔක්කොමලා සම වේගයෙන්ද දුවන්නේ, නැත්නම් එක්කෙනෙක් අඩු වේගයකින් තව එක්කෙනෙක් වැඩි වේගයෙන් දුවනවාද, මේ ඔක්කොම හොඳට නිරීක්ෂණය කරමින් ඒ රථය හසුරුවන රථාචාර්යයන් වහන්සේ රථාචාර්යයන් තමයි සතිය කියලා කියන්නේ. රතෝ සීල පරික්ඛාරෝ ජානක්ඛෝ චක්ක වීරියෝ උපේක්ඛා දුර සමාධි අනිච්ඡා පරිවාරණං. මේ ආරෂ්ඨාංග මාර්ගය සීලේ නැමැති අලංකාරය සීලයෙන් අලංකාර කරලා තියෙනවා. ඊළඟට මේ කටයුතු දිගට කරගෙන යාම, කෙලෙස් තාවන වීරයෙන් කටයුතු කිරීම, ඒක තමයි අකුර කරලා තියෙන්නේ. අකුර වශයෙන් තියෙන්නේ, අක්ෂය වශයෙන් පවත්වන්නේ. ඒ කියන්නේ රෝදවල අක්ෂය වශයෙන් පෙන්වන්නේ ඒ ප්‍රධාන වශයෙන් කරගෙන යන්නේ කෙලෙස් තාවන වීරයෙන් කරගෙන යන කටයුත්ත. උපේක්ඛා දුර සමාධි අනිච්ඡා පරිවාරණං. ඊළඟට උපේක්ෂාවත් ඉදිරියෙන් තියාගෙන යනවා. ඒ වගේම අලෝභයෙන් මේ රතය ආවරණය කරලා තියෙනවා. එනේ එන දේවල් අතහැරලා දානවා. කිසිවකට ඇලෙන්න යන්නේ නැහැ. අව්‍යාපාදෝ අවිහිංසා විවේකෝ යස්ස ආවුදං තිතික්ඛා වම්මසන්නාහෝ යෝගක්ඛේමාය වත්තති. අව්‍යාපාදේ අවිහිංසාව, ඊළඟට විවේකය කියන මෙන්න මේ කාරණා හරියට නිකන් මේ රතේ ආයුධ වගේ පාවිච්චි කරනවා. ඊළඟට ඉවසීම මේ යුද්ධයට පැලඳගත්ත හරියට නිකන් 70ක් වගේ. දැන් අපි දන්නවා යුද්ධයට යනකොට වෙඩි වදින්න නැති වෙන්න, ඊතල වදින්න නැති වෙන්න නිකන් සන්නාහයක් පළඳිනවා. අන්නේ සන්නාහය බවට පත් කරගෙන තියෙන ඉවසීම. මේ සියල්ල එතකොට නිවන පිණිස හේතු වෙන යෝගක්ඛේමාය වත්තති. එත දත්තනි සම්භූතං බ්‍රහ්මයානං අනුත්තරං නීයන්තේ දෙහිරා ලෝකම්හා අඤ්ඤ දත්තු ජයං ජයಂತಿ. නිරුත්තර වූ මේ බ්‍රහ්මයානය එමත් නැත්නම් මේ ශ්‍රේෂ්ඨ වූ යානය තමහ කෙරෙහි හටගත්තා නම් අන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා ඒකාන්තයෙන් රාග ద్వේෂ මෝහාදී කෙලෙස් සතුරන් ජයගනිමින් ලෝකයෙන් එතෙරට යනවා. ඉතින් මේ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ මේ මුළු දේශනාව උත්කර්ෂවත් කළා, උත්කෘෂ්ඨ කළා, සම්පින්නණය කළා මේ බ්‍රාහ්මණ සූත්‍රයේ අගට සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි අදත් අපි කරුණු රාශියක් මතක් කරගත්තා. විවිධ සූත්‍ර අනුසාරයෙන් අපේ භාවනා මාර්ගයට ප්‍රයෝගී වෙන ගුරුහරුකම් රසක් අපි මතක් කරගත්තා, ඉදිරිපත් කරගත්තා. ඉතින් මේ සියලු කාරණා අපි හොඳින් තේරුම් ගනිමින් මේ කරුණු කාරණා නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත නැවත විමසා බලමින් අපි කරගෙන යන භාවනාව තුළ මේ කරපු මඟ පෙන්වීම නැවත නැවත යොදා ගනිමින් අපේ හිතත් රාග ద్వේෂ මෝහාදීන් දුරු කර ගැනීම පිණිස අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සති ගණනාවක් තිස්සේ අපි පවත්වපු මේ ආරෂ්ඨාංග මාර්ගයේ මූලික කරගත් දේශනා මාලාව අදින් අපි සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි ධර්මදේශනා අවසානයේ කෙටි සාකච්ඡාවක් පවත්වන්න සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නවා. ඉතින් අද ධර්මදේශනාව අනුසාරයෙන් හෝ මේ පිංතුන්ගේ කමඨහන් පිරිසුදු කරගැනීමේ මුහුණුවරින් යම්සු කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උවමනාව තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව තියෙනවා.
යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ගරු ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න ඔබගේ අතේසවීමක් කරන්න පුළුවන් සූම් හරහා. ඔව් ආරි, අත ඉසවීමක් කර තිබෙනවා ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න. ආරි,
අවසරයි ස්වාමීන් වහන්ස. අද දේශනාව සම්බන්ධ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ අපි දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩගෙන යනකොට ඒ ලෞකික මට්ටමින් වෙලා ඊට පස්සේ ඒ ලෞකික මට්ටමින් වැඩෙනකොට ස්වාමීන් වහන්සේ එතන බුදුන් සඳහන් කළා ප්‍රඥාව දිනනවා කියලා. ඒක තමයි ප්‍රඥාව කියලා මෙතන අදහස් කළේ. එතකොට ඒක මේ සිතවිල්ලක් වෙන්න බෑ, සිතෙන් බැහැරව වැඩෙන දෙයක්ද ස්වාමීනි ප්‍රඥාව කියන්නේ. එතකොට අපිට මූලික වශයෙන් මේක වඩාන යනකොට යම්කි අවස්ථාවක අපේ සිතෙන් බැහැරව ගිය ප්‍රඥාවක් දිනුනලා ඒක ලෞකික මට්ටමකින් එහාට ගිය ප්‍රඥාවක්ද ස්වාමීනි? පොඩගේ ප්‍රඥාව පිළිබඳ පොඩ පැහැදිලි කර දෙන්න ස්වාමීනි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම අපි මේක මුල්ම දවස්වලත් සාකච්ඡා කළා. එහෙනම් අපි කතා කළා සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සම්මාදිට්ඨියේ පැති දෙකක්. ඒ තමයි ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටලා තියෙන උපදී විපාක ලබා දෙන, සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨියක් ගැන කතා කළා. ඒක ඇත්තටම අපි මුලින්ම පිහිටුවා ගත යුතු සම්මාදිට්ඨියක්, ලෞකික සම්මාදිට්ඨියක්. කර්මයේ කර්මඵලය අදහන ඒබඳු සම්මාදිට්ඨියක් අත්‍යවශ්‍ය බව, ඒබඳු සමාධිත්‍යක පිහිටාගෙන කටයුතු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඒ මාර්ගයේ වඩන තැනැත්තෙක්ගේ හිතේ ඒ පහළ වෙන ආරෂ්ඨාංග මාර්ගයේ අනුව යන ඒ ප්‍රඥාව ගැනත් කතා කළා. ඒක ඇවිල්ලා පෙන්නන්නේ ලෞකික ප්‍රඥාවකට වඩා ලෝකෝත්තර පැත්තක් විතර නඹුරු වෙච්ච ප්‍රඥාව. ඒක විස්තර ගුණේ යාකෝබික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු. ඒ කියන්නේ යම්සේ ඒ ආර්ය වූ සිතක් උතුම් වූ සිතක් දිනු කරන තැනැත්තෙක්ගේ හිතේ ඒ ආරෂ්ඨාංග මාර්ගයකට අනුපූර්ව වෙත ඒ ඔස්සේ යොමු වෙච්ච ඒ දිශාව ඔස්සේ යන ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්බොජ්ජංගයක්, සම්මාදිට්ඨි මාර්ගාංගයක් තියෙනවා නම් අන්න ඒකට තමයි සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ. එතකොට ඒ ඉබඳු ප්‍රඥාවක් තමයි එහෙනම් මේ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒකම තමයි ඇත්තටම මේ වර්ධනය වෙලා අපි කියපුවේ සම්මා පඤ්ඤා. ඒ සම්මා පඤ්ඤා සම්මා විමුක්ති. සම්මා ඥාන සම්මා විමුක්ති. එතකොට ඒ සම්මා ඥානයක් බවට පත් වෙන්නේ එතකොට මේ වැඩිච්ච ප්‍රමාණිකුල දියුණු වෙච්ච ප්‍රඥාව තමයි. උඩින් අපි ලෞකික ප්‍රඥාවකින් පටන් අරගෙන වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ යන්න හිතේ නුවණක් දිනු වෙන පටන් ගන්නවා. සතිපට්ඨාන මට්ටමේ නුවණක් දිනු වෙන පටන් ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය මට්ටමේ නුවණක් දිනු වෙන පටන් ගන්නවා. බල මට්ටමේ නුවණක් දිනු වෙන පටන් ගන්නවා. බොජ්ජංග මට්ටමේ නුවණක් දිනු වෙන ගන්නවා. ධම්මවිචේ සම්බොජ්ජංගයක් කියලා. ඊට පස්සේ මාර්ගංගයක් වශයෙන් ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඒ ගමනේ උත්‍ෘෂ්ඨ මට්ටම එහෙමත් නැත්නම් ප්‍රඥාවේ කෙළපැමිණීම වශයෙන් තමයි පෙන්වන්නේ අර සම්මා පඤ්ඤා කියලා. ඒ මට්ටමේදී රාග ද්වේෂ මෝහ මුලින් උපුටා දමන්න ඒ ප්‍රඥාව උපයෝගී කරගෙන තියෙනවා. එහෙමනම් රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම දුරු වෙච්ච මට්ටම තමයි මේ සම්‍යක් ප්‍රඥාවේ උත්කෘෂ්ඨ මට්ටම කියලා කියන්නේ.
ඒ
හොඳයි.
සන්නාස අවසරයි සන්න තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා සන්නාස. එතකොට එතන දැන් ලෝකෝත්තර මට්ටම වැඩෙන ප්‍රඥාවක් කියන්නේ සන්නාස ඒ ප්‍රස්තාවේදී අපේ අර සුඛියත්වයේ නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක නැති ස්වභාවයද සන්නාස? ඒක දැන් හිතකට වැඩෙන්නේ නැත්නම් ඒ ප්‍රඥාව, එතකොට ඒ ප්‍රඥාව අපේ මනසෙන් තොරව මනසෙන් පිටස්තර ඇති වෙන ප්‍රඥාවක් නේ
සන්නාස? මහත්ය පැටලවගෙන තියෙන්නේ නෑ. මනසෙන් තොරව මොකක්ද? මනසෙන් පිට දෙයක් නෑනේ. මේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මනස තුල වැඩෙන ධර්මතා. මනස තුල තමයි මේ කොයිකත් වැඩෙන්නේ. සම්‍යක් ප්‍රඥාව වැඩෙන්නේ මනස තුල. ඉතින් ඊළඟට අපි දමු සම්මා සංකප්පයක් වැඩෙන්නේ මේ මනස තුල. මනසේනේ මේ ඔක්කොම කුසලතාවයන් අපි දිනු කරන්නේ. ඉතින් මනසෙන් එළියේ කොහෙද අපි මේ දෙයක් වැඩෙන්නේ? එතකොට
සංගය එතන සිටිවිල්ලක් මං අඳහන් කළේ මානසිකලෙන් තන සිටිවිල්ලකින් තොරව අපි දැන් සිටිවිල්ලකින් තොර වැටෙන දෙයක්ද කියන සන්දහස.
එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ප්‍රඥාවේ වෙන පැත්තකින් අපි කියනවා නම් ප්‍රඥාවේ ආකාර තුනක් පෙන්වනවානේ. එකක් තමයි සුතමේ ඥානෙ. අපි දෙයක් අහලා ඒ දැනගන්නා නුවණ සුතමේ ඥානයක් වශයෙන් පෙන්වනවා. ඒක නිකන් මතු පිට දින නුවණක්. ඒක අනුන්ගෙන් ඉල්ලගත්ත නුවණක්. ඊට පස්සේ අපි ඒක එක්ක විතර්ක කළා, තර්ක කළා, එහෙට මෙහෙට පෙරලලා තර්කානුකූලව අපි ගොඩනගා ගන්නවා යම්සි ප්‍රඥාවක්. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාවක් වශයෙන්. දැන් ඊට පස්සේ තවත් ප්‍රඥාවේ ස්වභාවයක් පෙන්නනවා භවනාමය ප්‍රඥා කියලා. ඒක ඇවිල්ලා ඔය අපි අනුන්ගෙන් ගත්ත එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා තමා තුළම වශයෙන් තමාගෙම හිතේ දියුණු කරගත්ත ඒකාග්‍රතාවය සමාධියක් පාවිච්චි කළා. මේ අස්පනා අපිට මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය නැවත නැවත දැකීම හරහා එතුලින් දිනු කරගත්ත විපස්සනාමය නුවණක්. ඒකයි ඉන්න සොකී නුවණක්. ඒකයි ඉන්න ප්‍රත්‍යක්ෂ නුවණක්. ඒකයි ඒකට භවනාමය ඥානයක් කියලා කියන්නේ. ඉතින් එතකොට ඒකට ඉතින් අර කලින් හදාගත්ත සුතමේ ඥානයේ ප්‍රයෝජනයක් නැතුව නෙමෙයි. හැබැයි සුතමේ ඥානයේ මත පමණක් මේක ලබන්න බෑ. සුතමේ ඥානය ඉස්සර කරගෙන මේ ගමන යන්න බෑ. සුතමේ ඥානයෙන් යම්සි දැක්මක් ඇති කරගෙන තමයි වැඩේට බහින්නේ. ඊට පස්සේ හිත බොහොම සංසුන්ව තියාගෙන ඇතුලේ කතාව සමනය කරගෙන තමයි මේ කියන ප්‍රඥාව දිනු වෙන්නේ, දිනු කරන්න උත්සාහන්ත වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කළා අද අර අපිටම වේදනානුපස්සනාවකින් හිත අනිමිත්ත තත්වයකටපත් වීම ගැන. දැන් හිතන්න විවිධාකාර වේදනාවන් දිහා බලනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා බලන මේ මට්ටමේදී පවා හිතේ සිතුවිලි තියෙන විදිහක් නැහැ. හිත සිතුවිලි වලින් තොර වෙලා හිත බොහොම සංසුන් වෙලා හිත ඒකාග්‍ර වෙලා ඉතින් හිතේ සිතුවිලි බහුල මට්ටමකදී මේ වැඩේ කරන්න බෑනේ. මේ ඉතාම සූක්ෂම අන්දමින් මේ වේදනා ස්වභාවයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දැක ගන්න හැකියාවක් නැහැ හිතේ සිතුවිලි බහුල නම්. එහෙමනම් මේ සතිපට්ඨානයක් වැඩිගෙන යනකොට හිතේ සිතුවිලි අඩු වෙනවා කියන එක අනිවාර්ය අංගයක්. ඇතුලේ කතාව සමනය වෙනවා කියන එක අනිවාර්ය අංගයක්. පස්සේ සංසුන් වෙච්ච, නිහඬ වෙච්ච, ඒකාග්‍ර වෙච්ච, හොඳට සූක්ෂම වෙච්ච මනසකින් තමයි මේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්නේ. ඉතින් එතකොට ඒ මට්ටමේ ඇති වෙච්ච තවත් අවස්ථාවක් තමයි මේ හිත දැන් නිමිත්තක්වත් ගන්න නැතුව නිදහස් වෙන්නේ. එතකොට දැන් හිතේ නිමිතිත් නැහැ. හිතේ සංඥා හොල්මන් කරන්නේ නැහැ. සංඥා වලින් ඇවිල්ලා හොල්මන් කිරීමක් දැන් මේ හිතේ සිද්ධ වෙන්නේ. හිත නිකන් අර පිරිසුදු බව දැන් ඔන්න ආරක්ෂා වෙලා. තන නිමිති වලින්නේ මේ හිත නිකන් අපි හිතන්නේ ආරූඪ කරන්නේ. එතරම් නිමිති ටික පොඩ්ඩක් తాවකාලිකව අයින් කරගන්නත් ඒ අයින් කරගත්ත මට්ටමකදී නම් හිත දිතුලිය වලින් නිදහස්. හැබැයි එතනින් අදහස් වෙන්නේ හිත සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මොහ වලින් නිදහස් කියලා. රාග ද්වේෂ මොහ යටපත් වෙලා තියෙනවා. අර සමාධියේ බලය නිසා. දැන් ඊට පස්සේ හැබැයි අපි සිතුවිලි වලට එන්නත් ඉඩ දෙනවා දැන්. සිතුවිලි ඒවි අපි සමාධිය දුර්වල කරාම. සිතුවිලි ඒවි ආයෙත් මේ හිත නිමිති ගන්නකොට. එතකොට අන්න නිමිති ගන්න ඉඩ දීලා ආයෙත් මේ සිතුවිලි ආව නේද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ තමයි නැතත් අපි ප්‍රඥාව යොදන්නේ. ඒ ගැන දැනුවත් වෙන්නේ සම්පජඤ්ඤයක් යොදන්නේ. ඊට පස්සේ තමයි අන්න ආයේ ආපු සිතුවිලි ආයි යන්නේ. ඊපස්සොන්න ආයෙත් තියෙනවා නිමිති නොගන්නා ස්වභාවය. ආයෙත් පැහැදිලි ස්වභාවය. ආයෙත් සිතුවිලි වලින් තොර ස්වභාවය. ආයෙත් උපාදාන නොකරන ස්වභාවයක් ඔන්න ආයෙත් තියෙනවා. ආයෙත් තව පොඩ්ඩක් බුරුල් කරලා බලනවා. ආයෙත් පොඩ්ඩක් හිත මතු පිටට අරන් බලනවා. ආයෙත් මෙහා ඉඳීද? ඒ මට්ටමින් බොහොම සාවධානව ඉඳීද? හැබැයි ඉතින් මොකක් හරි රාග දේශ මොහහර ආයෙත් ඔන්න ගිහින් නිමිත්තක් ගන්නවා. ආයෙත් ඔන්න සිතුවිලි පහළ වෙනවා. ආයෙත් අතීතයට යනවා. ආයෙත් අනාගතයට යනවා. ඒක තේරුම් ගන්නවා. මේ ආයෙත් ඔන්න රාගයක් පහළ වෙනවා. ආයෙත් හිතේ නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාදාමයක් තමයි තියෙන්නේ.
තන සවසරයි දැන් ඒ වගේ තැනක දැන් ඔබ වහන්සේ සඳහන් කළ පරිදි ඒ වගේ යථාර්ථ ස්වභාවයක ස්වන්ස අපි ලෞකික මට්ටමේ වචන වලින් අවබෝධ කරගන්නේ අපි දැනන දැනුමෙන් ඒක දරගන්න කියන ස්වන්ස එතන අපේ ශ්‍රද්ධාව මධිකමක් දෙතන ඇති වෙන ස්වන්ස අවසරයි.
නෑ එහෙම දැනුමින් දැනගන්න බැහැනේ. අපි මේ ඔක්කොම කතා කළේ සුත්තමේ ඥානයකින් නෙමෙයි මේ කතා කරන්නේ. සුත්තමේ ඥානය කියන්නේ එක මට්ටමක්. මේක හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයිනේ.
ඒ මාස්ටර්. සෝනස ඒ තැනදී අපිට ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවනේ සෝනස දිගට යන්න එතන ඒ
වගේ අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙනවා. ඒකයි දැන් ඔය අද අපි මේ අන්තිමට නැවතත් මතක් කරගත්ත ඒ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ යස්ස සද්ධා මොකක්ද ඒකට එන්නේ? යස්ස සද්ධාච පඤ්ඤාච ධම්මායුත්තා සදා දුරං. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි නිකන් අර සමබරව අරගෙන යන්නේ මේ ගමනේදී. හැම කල්හිම මේකේ යෙදිලා තියෙනවා. මොකද අපි හිතන්න අපි දැන් උත්සාහ කරනවා. හැබැයි තාම ඉතින් මොකක්වත් උනේ නැහැ. අපේ බලාපොරොත්තු තාම උත්කෘෂ්ඨ මට්ටමින් සිද්ධ වුණේ නැහැ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය මහා සංඝ රත්නය ගැන මේ විශ්වාසය අතහැරලා නැහැ. මේ විශ්වාසයෙන් තමයි මේ වැටුනම නැගිටවලා දෙන්නේ. ප්‍රඥාවෙන් තමයි මේක කරන්න ඕනේ කියලා තේරුම් ගන්නෙ. තමන්ගේ තියෙන දුර්වලතා ටික පෙන්වලා දෙන්නේ. හැබැයි වැඩේ දිගට කරගෙන යන්නේ ශ්‍රද්ධාවෙන් ලොකු බලගැන්වීමක් කරගෙන.
වම් පින්චන ස්තරන්සර්ණි.
ස්තරන්සර්ණි.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින්වහන්ස මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමින්වහන්ස මේ දැන් අද දේශනා මාලාව ඉවර වුණා. අපි මං කියන්නේ ජනවාරි මාසෙ ඉඳන් මමත් මේ දේශනා මාලාවට මේ සහභාගී වුණා. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ඊළඟ දේශනා මාලාව සඳහා අනුමත වදාරන වඩා සුදුසුයි කියන මාතෘකාවක් තිබේද? එසේ නැත්නම් පටිච්ච සමුප්පාදයේද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන්
වහන්සේ. අපිට මීට කලින් ලැබිච්ච ඉල්ලීමක් තියෙනවා මේ ප්‍රපංච ගැන අන්තර්ගත වෙන මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් දේශනා කීපයක් කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ඒක ඉවර කළා ඊට පස්සේ බලමු පටිච්චසමුප්පාදය ගැන දේශනා කරන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. පිරිවන් සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව අජන්තා බස්නායකට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්
මම දැන් මාස 7ක් විතර තිස්සේ තමයි මේ පරියංක භාවනාවේ යෙදෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ බණ දේශනා කරලා සක්මන් භාවනාවට පුරුදු වුණා. දැන් මාස 3ක් විතර තිස්සේ උදේට විනාඩි 40ක් විතර තමයි ස්වාමීන් වහන්ස සක්මන කරන්නේ. මම සක්මන් කරනකොට සියලුම ස්පර්ශයන් ඒ කියන්නේ වම දකුණ ඊළඟට බර යටිපතුලෙහි බෙදී යන ආකාරය වම දකුණෙහි වෙනස් ස්පර්ශයන් කියන්නේ බරවල වෙනස මුනුසුම සීතල ඒ වගේ දේවල් දැක්ක ස්වාමීන් වහන්ස. ඊට පස්සේ මේ ළඟකදී ඉඳලා සක්මන් කරනකොට විනාඩි 10ක් විතර යනකොට මේ නර ස්පර්ශයන් එච්චර දැනෙන්නේ නැතුව මේ ඇවිදිනවා කකුල් දෙකක් ඇවිදිනවා වගේ මටම දැනෙනවා. පස්සේ මම එහෙම ටිකක් කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට ලොකු නිදි මතක් වෙනවා. ඒ කියන්නේ මම නිදි බර ගතියෙන් නෙවෙයි පටන් ගන්නෙ හොඳ නිින්දකින් පස්සේ. ඒත් මට ලොකු නිදි මතක් වෙනවා. එතකොට මට සක්මන කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒකට මේ මොනවා හරි හේතුවක් තියනවද කියලා දැනගන්න තමයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ.
හරි, එකක් තමයි දැන් සක්මනේ අපි සිහිය දිනු වෙන්න දිනු වෙන්න දැන් පොඩ්ඩක් ඒ අරමුණ දිහා විමසිල්ලෙන් බලන්න අවශ්‍යයි. දැන් තන්න පාදයක් පොළේ වැදුනහම මේ වැදිච්ච එක මත නිකන් උඩින් තියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. දැන් සිහිය හොඳට තියෙනවා. ඉතින් දැන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම අඛණ්ඩව සිහිය පවත්වන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? මේ සිහිය පවත්වන ඒ තැන දිහා හොඳ ටිකක් විමසිල්ලෙන් බලනවා. මෙතන මොනවද තව දැනගන්න තියෙන්නේ? උදාහරණයක් වශයෙන් අපි හිතමු වැලි පොළවක නම් සක්මන් කරන්නේ අපිට උලින් දැනුනේ වැලිවල ගොරෝසු ගතියක් විතරයි. හැබැයි දැන් මීට අමතරව මේක සිනිඳු ගතියක්, ඊළඟට අපි හිතමු මේකේ තෙත් ගතියක්, වියලි ගතියක්, පාදෙන් පාදයට බර මාරු වෙන ගතියක්, යටිපතුලේ ඒ කොටසට මේ ලක්ෂණ දැනෙන ස්වභාවය, නැත්නම් යටිපතුලේ හැම තැනම එක පාර වදිනවද, නැත්නම් කොයි කොටසද ඉස්සරහ වදින්නේ කියලා මේ අන්දමින් අපි ටිකක් මේ ගැන ටිකක් විස්තර විභාග සහිතව බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපි මේකට එකතු කරනවා සම්පජඤ්ඤය. මේකට එකතු කරනවා මේ විමසා බැලීම කියන කුසලතාවය. එතකොට තමයි මේක සමබර වෙන්නේ. නැත්නම් අපි අර ඇති කරගත්ත සතියෙන් විතරක් සෑහීමකට පත් වෙලා යන්න ගත්තොත් හිත නිකන් ඔතෑණි වෙලා මේ උදාසීන වෙලා නිකන් ඔය පැත්තට යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම ඒ විදිහටත් බලනවා. කොහොම නම් ස්වාමීන් වහන්ස සක්මන කරගෙන යනකොට මේ අර මේ හැරෙන තැනදී ආපහු අර ඒකාග්‍රතාවයේ ටිකක් බින්දෙනවා ස්වාමීන් වහන්ස. මේ මුලදී ඒකට
කොහොමද තමයි, ඒ කියන්නේ දැන් තාම ඉතින් අපිට තියෙන සතිය ටිකක් දුර්වලයි. ඒ නිසා ඒ ඉන්ද්‍රියාපත සංදීයකදී තාම සිහිය පවතින්න අමාරුයි, පවත්න්න අමාරුයි. දැන් අපි මේ කොනේ ඉඳන් එහා කොනට යනවා කියන්නේ ලොකු වෙනසක් නැහැනේ. ඒක තියෙන්නේ ඇවිදීමේ ඉරියව්ව විතරයි තියෙන්නේ. ඊට පස්සේ සක්මනේ කොනේදී අපි මේ ඇවිදීමේ ඉරියව්වෙන් හිට ගන්නා ඉරියව්වට මාරු වෙනවා. ඊට පස්සේ ඔන්න අපි ආයේ අනිත් දිශාවට හැරෙනවා. ඒතර තවත් නිකන් ඉරියව් වල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ හැලහැප්පීම් වලදී තාම අපේ සතිය දුර්වල නිසා කැඩෙනවා. ආයේ හිත පිට දුවනවා, කරදර වෙනවා. හැබැයි ඉතින් මේක නැවත නැවත කරද්දී ඕකත් ජය ගන්න පුළුවන්. ඒ නිසා බයක් වෙන්න දෙයක් නැහැ. ඔයක හැදිලා එනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අපිට ඇහෙන්නේ
අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
මට දැනගන්න ඕනි දැන් ඒ අනිශ්චිත ස්වභාවය කියන එක අත්දකපු කෙනෙකුට නැවතත් තමන්ගේ පාලනයෙන් තොරව රාගය, ද්වේෂය වගේ දේවල් එනකොට දැන් එතන සතිය අඩුයි වගේ දැනෙනකොට එතකොට එයා ආයේ අනිශ්චිත ස්වභාවයට ගන්න සතියට මොකද ස්වාමීන් වහන්සේ එතකොට කරගන්න ඕනි?
සතියෙන් තමයි පෙන්නලා
දෙන්නේ.
තන දැන් උදාහරණයක් වශයෙන්
දැන් සතිය
ඔව් දැන් මේ ධර්මදේශනා මාලාවේදීත් බුදුරජාණන් වහන්සේ සතිය උපමා කරන්නේ අර සති ආරක්ක සාරති, මේ මුළු ගමනේ ආරක්ෂාව සපයමින් මේ රථය පදවන රථාචාර්යයාට තමයි සතිය පෙන්නලා දෙන්නේ. දැන් රථාචාර්යයා වාහනේ එලවන කෙනා, ඩ්‍රයිවර්, එයා තමයි දන්නේ දැන් වේගෙන් යන්න ඕනද, දැන් හිමින් යන්න ඕනද, දැන් වංගුවක් ගන්න ඕනද, වමට හරවන්න ඕනද, දකුණට හරවන්න ඕනද, මේ අශ්ව රථයක් ඉඳ මේ රථයට යොදලා තියෙන අශ්වයෝ 4-5 දෙනා ඔක්කොමලා සමාන වේගයෙන්ද යන්නේ, එක එක්කෙනා අවුල් කරගන්නවද, මේ ඔක්කොම ටික පෙන්ලා දෙන්නේ සතියෙන්. ඒකයි සතියේ ඉස්සරහින් තියාගන්න අත්‍යවශ්‍යයි. සතියෙන් තමයි අපේ තියෙන අඩුපාඩුකම් ටික පෙන්ලා දෙන්නේ. මේ යන ගමනේ අපි කොතෙන්දද අඩු කරන්න ඕනේ, කොතෙන්ද වැඩි කරන්න ඕනේ, කොතෙන්ද වමට හරවන්න ඕනේ, කොතෙන්ද දකුණට හරවන්න ඕනේ, මේ ඔක්කොම පෙන්ලා දෙන්නේ සතියෙන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මට තේරෙනවා සතිය අඩුවක් තියෙනවා කියලා. එතකොට මම ආයේ කායගත සතියකට යනවාද, කොහොමද ස්වාමීන් වහන්සේ ඒක වැඩි කරගන්නේ? ඒක ස්වභාවයෙන්ම වැඩෙනවාද?
ඒ කියන්නේ දැන් ස්වභාවයෙන්ම දැන් අපි හිතමු සතිය දුර්වල වෙලා සමාධිය උත්සන්න වුණා කියලා. නැත්නම් වෙලාවට ඒක දෙය වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ටිකක් මුලදී අපි සතිය මූලික කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඔන්න දන්නේම නැහැ හොඳට සතිය වැඩෙන්න වැඩෙන්න හිත එකඟ වෙන්නත් ගන්නවා. හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන්න ගන්නවා. සමාහරලාවට ඔන්න හිත සමාධියකට යනවා. සමාධියකට ගිහිල්ලා දැන් ඔන්න ටික ටික ඒකේ ඉන්නකොට ඔන්න පැයක් විතර දැන් හිත සමාධියක ඉන්නවා. අපිට සතිය අමතක වෙනවා. සතිය අමතක වෙලා ඔන්න අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙනවා මේ සමාධියට. ඒක අපිට වෙන්න පුළුවන් අනතුරක්. ඒක තමයි අපි ගිය සතියේදී කතා කරේ උපක්ලේශයක් කියලා. දැන් අපි වාඩි වෙන්නෙම සමාධිය ඉල්ලගෙන. දැන් ඉතින් හිත සමාධියට ගිහිල්ලා සමාධියේ ලොකු ආස්වාදයක් ලබනවා. ඉතින් ඔය தত্ত্বය ඇති වුණොත් දැන් ඉතින් අපිට පාර වැරදෙලානේ තියෙන්නේ. අපේ සතිය දුර්වල වෙලා. අපි සතිය ගැන කිසිම අවධානයක් නැහැ. අපි අනිත් අපේ කටයුතු බොහොම කලබලෙන් නොසලකිල්ලෙන් කරනවා. අග්ගාල ඇවිල්ලා හිත ඉක්මනටම සමාධියට දාගන්න හදනවා. ඒක තමයි මෙතනදී පාර වරද්දගෙන තියෙන්නේ. එතෙන්දී එහෙමනම් අපි නැවතත් සතියටම මූලිකත්වය දෙන්න ඕනේ. සමාධිය එහෙමනම් දැන් දුර්වල කරන්න ඕනේ. එතකොට එහෙනම් අපිට කරන්න වෙන්නේ දැන් පරයන්කෙන් ඉන්න එක නවත්තනවා. පරයන්කයක් වඩලා වාඩි වෙලා හිත සමාධියට දාන එක වළක්වන. නවත්තනවා తాවකාලිකව. නවත්තලා අපි නිකන් සරලව මේ සක්මනක්ම දිනු කරනවා. එළියට ගිහිල්ලා ගහක් වලක් එක්ක ඉඳගෙන සක්මනක් කරනවා. ඒ සක්මනක් ඇහැත් අරගෙන ඇස් අරගෙන සක්මනක් කරද්දී හිත ගැඹුරු සමාධියකට යන්න තියෙන අවකාශය හුඟක් අඩුයි. එතකොට අන්න අපි මූලිකත්වය දෙන්නේ මේ වම් පාදයක් ඔන්න ඔසවලා බිමින් තියනවා. දකුණු පාදයක් ඔසවලා බිමින් තියනවා. ආයෙත් ඉතින් කායනුපස්සනාවකට ආවයි කියලා වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් මං පරයන්කයකට වාඩි වෙන්නේ නැහැ. දැන් ඒ වෙනදට නම් මට ද්වේෂය එනකොට දැන් ආවා කියලා තේරෙනවා ස්වාමීන් වහන්ස. ආසාවක් ඇති වුණාම ආවා කියලා තේරෙනවා. නමුත් දැක මට තේරෙන්නේ නැහැ. ඒකට මට බලා. ඒකයි මම ඔබ වහන්සේගෙන් සත්‍ය දිනු කරගන්න මම මොන හරි කරන්න ඕනද?
සතිය දිනු වෙන්න ඔය ටික තේරෙනවත් එක්කනේ. රාගයක් ආවොත් රාගයව හිතෙන් කියලා දෙනවා. ද්වේෂයක් ආවම ද්වේෂය කියලා දෙනවා. සතිය දිනු වෙලා නම්. හැබැයි ඉතින් ඕකේ පැති දෙකක් තියෙනවා. සතිය දිනු වෙනවත් එක්කම හිතේ පැහැදිලි බව වැඩි වෙනවා. එතකොට තමයි මේක රාගය වශයෙන් තේරෙන්නේ. මෝහය වශයෙන්, පැටලිලක් වශයෙන්, ද්වේෂයක් වශයෙන් ඒක වෙන් කළා පටලව ගන්න නැතුව තේරුම් ගන්න. එතකොට ඒ සතියයි හිතේ තියෙන පැහැදිලි බවයි ප්‍රයෝගී වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ ආයේ නැවත අනිශ්චිත ස්වභාවයට හිත ගන්න උත්සාහ කරන්න ඕනේ.
නෑ නෑ. ඒ කියන්නේ ඒක ඒවි. දැන් ඔය හිතේ ආපෝසිතුවිලි ටික හොඳින් තේරුම් අරගෙන ඒවට අනුග්‍රහ කරන්න යන්නේ නැතුව ඒ ටික අත්හැරලා දැම්මහම ආයේ හිත නිස්සාරන්ත වෙවි.
හරි ස්වාමීන් වහන්සේ.
බලෙන් ගන්න යන්න එපා දැන්. හිත බලෙන් ගන්න යනකොට උඩට හිත නිකන් ඔහේ මතු පිට තියෙන ඉඩ හරිමින් අරවට එන්න දිදී අතහැරලා දාන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා. හරි ස්වාමීන් වහන්සේ. ඒ ද්වේෂය ආවට හිත තුල එහෙම දැවෙන ගතිය නැහැ. නමුත් ඇවිල්ලා ඒක
ඇවිල්ලා යන්න දෙන්න. ඇවිල්ලා යන්න දෙන්න. ද්වේෂයත් එක්ක ගැටෙන්න යන්න එපා.
ගැටීමක් නැහැ ස්වාමීන් වහන්සේ. හිතේ මොකක්වත් නැහැ. නමුත් වචන කියන එක අහගෙන ඉන්න කෙනෙකුට තේරෙන්නේ මම තරහ ගින් කියලා. එහෙම වගේ.
ඔව්. තරහ ගින් ඇදී දෙන්න ටිකක් නේ. මොනා කරන්නද නේද?
හරි ස්වාමීන් වහන්සේ මොකුත් කරන්න නැතුව නිකන් ඉන්නනේ තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. හරි තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිංචි.
ඊළඟ දහම් කරුණ රම්‍ය මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ පර්යාංක භාවනාවේ ඇතිවෙන ප්‍රශ්නයක් ගැනයි ඔබ වහන්සේගෙන් අහන්න හිතුවේ. මට දිගටම භාවනා කරනකොට කාලයක් තිස්සේ මන් දන්නේ ඒ ධාතු ලක්ෂණද කියලා ඇඟ සීතල වෙන ගතියක්, කන් දෙකෙන් ඊටාම තදට හුලං පිටවෙන ගතියක් එහෙම මට දැනුණා. නමුත් දැන් කාලෙක ඉඳන්, ඒ කියන්නේ මාස 4-5ක ඉඳන් ඒ තත්ත්වයේ ඒ දැනීම් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කිව්වොත් ඉඳලා හිටලා දැනෙනවා යන්තම්. නමුත් අර කිදි මට මුලින් මට දිගටම හොඳටම දැනුණා. ඇත්තට මේ අවස්ථාවවලදී මට අනිත්‍යයි, දුක්ඛ කෙසේ වෙතත් අනාත්මයයි කියන එක සෑහෙන දුරකට ඉඳන් මට හිතුණා මේකනේ අනිත්‍ය මේකනේ අනාත්මය කියන්නේ වගේ දෙයක් ඒක හරිද නැද්ද දන්නේ මට තේරුම් ගියා. නමුත් දැන් මට අර විදිහට දැනෙන්නේ ඒ දැනෙන්නේ නැතිකොට මම නිකන් මගේ සිතුවිලි දිහා බලාගෙන දිගටම භාවනාව කරගෙන ගියා. මේ මට මෙතෙන්දී ඔබ වහන්සේට කියන්න ඕනේ මම හුස්ම රැල්ල දිහා ආනාපාන සති භාවනාව නෙමෙයි කරන්නේ. මොකද හේතුව මට හුස්ම රැල්ල පේන්නේ නැහැ. ඒක නිසා මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියාපත භාවනාවක් කරන්නේ. ඉතින් දැන් එහෙම මට අර දැනීම් නොතේරී තියෙන කාලේ මම දිගටම සිතුවිලි දිහා බලාගෙන හිටියා. මට ඒකත් භාවනාවට කිසි බාධාවක් වුණේ නැහැ. මම හොඳට බලාගෙන හිටියා. දැන් ටික දවසක ඉඳන් ස්වාමින් වහන්සේ මම භාවනාව පටන් අරගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා අර ටච් වෙන පොයින්ට්ස් ගැන අවධානය යොමු කරලා ඒ බව දිහා බලාගෙන ඉන්නකොට එක පාරටම මට දැනෙන්න ගන්නවා දැන් මං හිතන්නේ මගේ ඇඟ ඇතුලින් වෙන්න ඇති එක තැනක මට හිතෙන විදිහට පපුව ආශ්‍රිතව වෙන්න ඇති මොකක් හරි පොඩි කම්පනයක් වගේ නිකන් වතුර බින්දුවක් වැටෙනවා වතුර බින්දුවක් දිගටම මේ විදිහට දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මට වෙලාවකට හිතෙනවා මේක හුස්ම රැල්ලක්ද කියලා. එහෙම නැත්තම් මොකද්ද කියන එක මන් දන්නේ නැහැ. මම දැන් භාවනා කරන්නේ ඒක දිහා බලාගෙන ඒකට හිත යොමු කරලා. මෙතනදි මම මගේ සමාධිය ගැනත් කියන්න ඕනි ස්වාමීන් වහන්සේ. ගැඹුරු සමාධියක නෙමෙයි මම මේ වෙලාවේ ඉන්නේ. වටේම සිද්ධ වෙන දේවල් ඔක්කොම මට දැනෙනවා. නමුත් මම අරකට හිත එල්ල කරගෙන මට ඉන්න පුළුවන් හරිම විවේකී අවස්ථාවක් මේක. ඉතින් මට එකම එක මම මේක ඔබ වහන්සේගෙන් මම අහන්නෙත් මට එකපාරට හිතුණා මම මේ සමත පැත්තට ආයිත් යනවද කියලා. ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ.
නැත්නම් ඇත්තටම අපි සමත පැත්තකදී කරන්නේ නිකන් හිතෙන් හදාගත්ත සංකල්පයක් එක තමයි අපි සිහිය පවත්වන්නේ. තාවදානේ
තියෙන්නේ.
නමුත් දැන් අපි විපස්සනාමකදී එහෙම නෙමෙයි. ඇත්ත වශයෙන්ම හටගත්ත ඇත්ත වශයෙන්ම පවතින ස්වභාවයක තමයි අපි අවධානය පවත්වන්නේ.
එහෙමයි.
කය තුළ හොඳට සිහිය පවත්වනකොට ඒකාග්‍රතාවය පවත්වනකොට කයේ යමක් දැනෙනවා කියලා කියන්නේ ඒක අපේ ඇවිල්ලා හිතින් හදාගත්ත එකක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා දැනෙනවා.
එහෙමයි.
ඔන්නේ දැනීමක් නම් අපි මූලික කරගෙන යන්නේ එතන තියෙන්නේ අපි මේ දැනීම ප්‍රයෝගී කරගෙන අපි තුල ප්‍රඥාව දියුණු කරගන්න දරන ප්‍රයත්නය.
තියෙන
වැඩේ ඒක වැරද්දක් නැහැ. ඔබ දැන් අපේ කයේ නිරන්තරයෙන්ම වගේ කම්පණය වීම, සැදවීම ඔක්කොම තියෙනවනේ. ඉතින් ඒ අපි හඳුනගන්න. ඉතින් තව ඕක පමණක් නෙමෙයි තවත් කයේ දැනෙනවා නම් යම්කිසි කම්පන චංචල ස්වභාවය මේ සියල්ල බලන්න.
එහෙමයි. එමයි ස්වාමීන් වහන්සේ
දරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව කොළසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ දහම් කරුණ ඔබ වහන්සේ අද පවත්වපු දේශනාව ආශ්‍රයෙන් එයිදී ඔබ වහන්සේ නම් කියලා මහවෙද්දල සූත්‍රයේ තියෙනවා කියලා චේතෝ විමුක්ත අරහත් ඵලය තමයි අග්‍රඵලය කියලා හේතු විමුක්තිය. ඒ වගේම අරහත් ඵලය ප්‍රඥා විමුක්ත අරහත් ඵලයකුත් තියෙනවා. මහවැදල් සූත්‍රයේ සඳහන් වෙනවා චේතෝ විමුක්ත අරහත් ඵලයේදී තමයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේලාට මේ නිරෝධ සමාපත්තියට සමවැදීමේ අවකාශයක් නැද්ද ස්වාමීන් වහන්සේ? මේ පැහැදිලි කර දෙන්න
මේ. එතන එහෙම එකක් එතන එනවා මට හරියටම තැන නම් මතක නැහැ. ඒ කියන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති මේ දෙකම සහිතව රහතන් වහන්සේලා ගැන කතා කරන උබතෝ භාග විමුක්ත කියලා. ඒ බඳු රහතන් වහන්සේලාට ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට දිගට සමවැදලා ඉන්න පුළුවන් ගතියක් විස්තර කරලා දෙනවා. හැබැයි ඉතින් ඒක කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදීම රහතන් වහන්සේලාට පමණක් නෙමෙයි අනාගාමි ආරයන් වහන්සේලාටත් පුළුවන් කියලා කියනවා. ඒත් හැබැයි චේතෝ විමුක්ති මට්ටමක් ඒ කියන්නේ ධ්‍යාන භාවනා වඩලා ඒ සමතේ පැත්තකින් උත්කෘෂ්ඨ මට්ටමකටපත් වීමත් ඊළඟට අර වගේ ප්‍රඥා භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා ප්‍රඥාවෙන් ඉස්සරහට එමකුත් මේ දෙකම අවශ්‍ය වෙනවා. ඉතින් දැන් ඇතැම් වෙලාවකට ඇතැම් රහතන් වහන්සේලාට අර සමතය පැත්ත ඒ තරම් දියුණුලා නැත්තම් සමාධිය දියුණුලා නැත්තත් ප්‍රඥාව හරහා ඉස්සරහට ගිහිල්ලා ප්‍රඥා විමුක්ත මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ බඳු කෙනෙකුට ඒ ප්‍රඥා විමුක්තිය හරහා අරහත් ඵල සමාධියක් වගේ දෙයක් භුක්ති විඳ ගන්න අවස්ථාවක් ඇති. නමුත් ඉතින් අර නිරෝධ සමාපත්තියේ පැය ගණන් ඉන්න පුළුවන් කමක් නැතුව ඇති කියලා තමයි අනුමාන වශයෙන් කියන්න වෙන්නේ.
එහෙනම් අවසල එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන මේ අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය මොනේද ඔය අග්‍රඵල වූ චේතෝ විමුක්තිය?
අන්න හරි. ඔව් දැන් මේ අද අපි විස්තර කරපු එකේ දැන් බුදුරජාන් වහන්සේ පෙන්නන නැත්තම් ඒ සරියුත් මහරහතන් වහන්සේ කියන ඒ මට්ටම් වල දැන් ඒකේ අහන ප්‍රශ්නේ තියෙනෙත් ඒ වගේ ස්වභාවයක්මයි. ඒ කියන්නේ එතෙන්දී කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා මේවැ සමානකම් තියනවද විෂමතාවයන් තියනවද? එහෙමයි අහන්නේ. දැන් එතකොට සමානකම් තියනවා විෂමතාවයනුත් තියනවා කියලා උත්තරයක් තමයි දෙන්නේ කවුද? මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් එතන දැන් විෂමතාවයේ වශයෙන් තමයි දැන් ඔය මං විස්තර කරපු විදිහට මේවැ තියෙන විස්තර කියලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මේවැවිලා අප්‍රමාණෝ චේතෝ විමුක්තිය ගත්තොත් ඒක දැන් අපි තුම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා දැන් ප්‍රමාණ කිරීමක් නෑ. සෑම දෙනා කිරීම අප්‍රමාණ වශයෙන් මෛත්‍රියක් වඩන්න පුළුවන්. එතන දැන් ඊට පස්සේ අපි ගත්තොත් ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය කියලා ඒක තියෙන්නේ කිසිවක් නැහැ කියන එක හරහා මේ හාත්පසින් මේ සිත නිදහස් කිරීම. ශුන්්‍යත කියලා ගත්තොත් මෙතන ආත්මයක් නැහැ කියලා මෙතන නිදහස් කිරීමක්. ආත්මීය ස්වභාවයකින් හිස් කියලා. අනිමිත්ත කියලා ගත්තොත් නිමිති ගන්න බැහැකීම තුළින් ඒ තරමට මේක ෂණභංගුරයි අනිත්‍යයි කියන එක හරහා ගිහිල්ලා හිත නිදහස් කිරීම. ඒතර දැන් මේවා වෙනස්කම් තියෙනවා. හැබැයි ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා දැන් මේ අප්‍රමාණා චේතෝ විමුක්ති වල කියන අග්‍රඵලය තමයි දැන් මහත්තයා අර නිබරදීව කිව්වා වගේ ප්‍රකාශ කළා වගේ මේ අකුප්පා චේතෝ විමුක්තියේ මට්ටම. දැන් අපේ හිත ප්‍රමාණ කරන එකට ලක් වෙන්නේ, අපේ හිත පටු වෙන්නේ, සීමා වෙන්නේ රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. ඒ නිසා මේ මහාවේදල්ල සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාගෝකෝ ආවුසෝ පමාණ කරනෝ, දෝසෝ පමාණ කරනෝ, මෝහෝ පමාණ කරනෝ. මේ රාගය නිසා තමයි හිත ප්‍රමාණ කරන එකට ලක් වෙලා තියෙන්නේ. හිත පටු වෙලා තියෙන්නේ. හිත යම්ස තැනකට කොටු වෙලා තියෙන්නේ. නමුත් හිතේ සම්පූර්ණයෙන් රාගය ඡය වෙලා නම්, ද්වේෂය ඡය වෙලා නම්, මෝහය ඡය වෙලා නම්, ඒ හිතේ නැහැ කොටුවීමක්. ඒ හිතේ නැහැ මරියාදාවක්. ඒ හිතේ නැහැ සීමාවක්. හාත්පස පැතිරුණ ස්වභාවයක් එහෙමනම් ඒ බඳු සිතක තියෙන. ප්‍රමාණ වීමක් නැහැ. එහෙමනම් එතන තියෙන අප්‍රමාණ ස්වභාවයක්. ඒ රාග ද්වේෂ මෝහ මුලිනුපටා දැමීම තුලින් අප්‍රමාණ මට්ටමකට පත්වීම අන්න පෙන්ලා දෙනවා අකුප්පාචේතු විමුක්තියක් වශයෙන්. දැන් ඊළඟට පෙන්නනවා රාගය ද්වේෂය මෝහය කියලා කියන්නේ කිංචනයක්. ඒ කියන්නේ කිසිවක්. කිසිවක් නැති මට්ටමකට පත්වීම තුලින් අන්න අකිංචන මට්ටමකට පත් වෙනවා. එතකොට අන්න ඒක ආකින්චඤ්ඤායතර මට්ටමක්. ඒක තමයි එතකොට අකුප්පාචේතු විමුක්ති මට්ටමක් පෙන්වන්නේ. රාග ද්වේෂ මෝහ කියන ඒ කිසිවක් කරගැනීමේ తත්වය. අපි හැම දෙයක්ම දෙයක් කරගන්නවනේ. ඒ දෙයක් කරගන්නේ කිසිවක් කරගන්නේ රාග ద్వේෂ මොහ තියෙන නිසා. එතකොට අපේ හිතේ රාග ద్వේෂ මොහ මුලිනුපුටා දමල නම් එහෙනම් දෙයක් කරගන්න කෙනෙක් කරගන්න ස්වභාවයක් නැහැ. එහෙමනම් අකිංචන මට්ටමක් තියෙනවා. එතකොට ඒ අකිංචන මට්ටමක් කියලා කියන්නේ අකුප්පා චේතෝ විමුක්ති මට්ටමක්. ඉතින් ඔන්න ඔය විදිහට හරි ලස්සන්ට පෙන්ලා දෙනවා ඊළඟට රාග ద్వේෂ මොහ නිසා තමයි නිමිතිකරණයක් සිද්ධ වෙන්නේ. රාග ద్వේෂ මොහ නැත්තම් එහෙනම් නිමිතිකරණයක් වෙන්න බෑ. එහෙමනම් අනිමිත්තයි. අනිමිත්ත මට්ටමේ නම් උත්කෘෂ්ඨ මට්ටම තමයි මේ අකුප්පා චේතු විමුක්තිය කියලා කියන්නේ. මොකද රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන්ම මුනුරුතා දමලා. එතකොට අර වගේ අප්‍රමාණා චේතු විමුක්ති, අකිංචඤ්ඤා චේතු විමුක්ති, ශුඤ්ඤතා චේතු විමුක්ති, අනිමිත්තා චේතු විමුක්ති කියලා වර්ග තිබුණට මොකද? ඒවයි උත්කෘෂ්ඨ මට්ටම කියලා කියන්නේ අකුප්පා චේතු විමුක්තිය. අරහත් ඵල මට්ටමක්. එතන ඇත්තටම අර ඒ ප්‍රමාණකරණයක් හෝ කිංචන කිරීමක් හෝ නිමිතිකරණයක් නැති මට්ටමක් තමයි අකුප්පා චේතු විමුක්තියක් වශයෙන් පෙන්වන්නේ.
අවසරයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව කාලිංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීනාස අවසරයි. ස්වාමීනාස මේ එතකොට ස්වාමීනාස මේ ප්‍රභාෂ්වර සිත කියන්නේ අනිමිත්තයි අපනිතයි සුන්නතයි කියන අවස්ථාවටද ස්වාමීන් වහන්ස? සිත ප්‍රභාෂ්වරයි කියන්නේ.
එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. දැන් බුදුන් වහන්සේ කියනවානේ පබස්තර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසිහි උපක්ඛිලිට්ඨං. දැන් මේ හිත ස්වභාවයෙන් ප්‍රභාෂ්වරයි. මේකට මේ එළියෙන් ආපු తాවකාලිකව පැමිණිච්ච ඒ උපක්ලේශ නිසා තමයි මේක කිලුට වෙලා තියෙන්නේ. එතකොට මුලින් යම්ස කෙනෙක් අනිමිත්ත මට්ටමක් අත්දකින්නකොට දැන් මෙන්න මේ ඒ උපස්තරය තමයි අයින් කළා
දාන්නේ.
නැත්තම් ඒ නිමිති හරහා අපි ඇති කරගෙන තිබිච්ච උපක්ලේශ ටික තමයි අයින් කළා දාන්නේ. උපක්ලේශ ටික අයින් කළා. එවනම් දැන් අපි ආයෙත් අර පිවිතුරු මට්ටමකට ප්‍රභාෂර මට්ටමකට හිත ගත්තා. අනිමිත්ත මට්ටමකට හිත ගත්තා. හැබැයි ඉතින් తాවකාලිකයි. තාම යට මණ්ඩි තියෙනවා. රාගදේශ මොහ තාම මණ්ඩි තියෙනවා. මේ తాවකාලිකවයි හිත නිදහස් උනේ. ඉතින් ඒ නිසා ප්‍රභාෂර මට්ටමක් කියලා කිව්වට තාම తాවකාලිකව ප්‍රභාෂර මට්ටමක්. ඒක පාදක කරගෙන තමයි ඉස්සරහට යන්න
තියෙන්නේ. එහෙමයි හඳුනේ. ස්වාමීනාච්ච එතකොට මේ අපි සාමාන්‍ය ස්වාමීනාච්ච අපි අරමුණක් ගන්නකොට අපි කියමු උදාහරණයක් කරලා ඇසට වර්ණ සටහනක් ගෝචර වුණාම අපිට ඒ ඇති වෙන අපි චක්කු විඥාන සිත ඇති වෙනවනේ ස්වාමීනාංශ. එතකොට එතනදී අපි ඇත්තටම රූපය වර්ණ සටහන අපි දැනගෙන නැහැනේ ස්වන්න විඥාණයෙන් හරියටම අපි දැනගෙන නැහැ මේ මොකද්ද රූපය කියන එක. ඒක අපි දැනගන්නේ මම හරි දන්නේ නැහැ ස්වන්නංශ මනෝ විඥාන ධාතු සිතෙන්. එතකොට ඒ අවස්ථාව වෙනකල් ස්වන්නංශ අපිට කර්මය සිද්ධ වෙලා නැහැ. එතකොට ඒ අවස්ථාවටත් කියනවනේ විපාක අවස්ථාවේදී අපේ සිත ඒ අවස්ථාව අත්නිමිත්තයි අනිමිත්තයි ශුන්නතයි කියලා. එතකොට ස්වාමීනාංශ ඒ විපාකයක් සිදු වෙනා කියන විපාක අවස්ථාවේදී මේ කරුණු තුන ඒක හරියද ස්වාමීනාංශ? ඒ කරුණු තුන වැටෙනවා අපිට ලැබෙනවාද ස්වාමීනාංශ ඒ ඕනම කෙනෙකුට?
ඒක තමයි. දැන් ඔතන මහත්ය ටිකක් පටලවගෙන තියෙන්නේ. දැන් ඔතන අර සංගීති සූත්‍රයේදී අර අහන ප්‍රශ්නේ තමයි යම්ස කෙනෙක් අනිමිත්ත චේතෝ විමුක්තියක් භාවිත කළා භාවිතා කළා බහුලීකృత කළා ඒක හොඳටම ප්‍රගුණ කළා තියෙනවා නම් ඒබඳු තැනැත්තෙකුගේ විඥානයක් නිමිති ඇසුරු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහන. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඒ අතිශය බහුලීකృత කරන ලද වඩන ලද අනිමිත්ත චේතෝ විමුක්ති මට්ටමක් යම්ස කෙනෙක් තුළ තියෙනවා නම් එයාගේ විඥානය නිමිති ගන්න බැහැ කියලා. නිමිති ගන්න බැහැ කියලා කියන්නේ අකුසල් වෙන්න බැහැ කියන එක. මොකද නිමිත්තක් අත්‍යවශ්‍යයි අකුසලයක් වෙන්න. පාපකා අකුසල ධම්මා කියලා අපි කතා කරේ. සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නො අනිමිත්තා. මානෙනි යම් තාක් පාපී අකුසල ධර්මයන් තියෙනවද ඒ සියල්ල නිමිති සහිතවමයි පහළ වෙන්නේ. එහෙමනම් හිත විඥානයේ නිමිති ඇසුරු නොකරන මට්ටමකටපත් වෙලා නම් එහෙමනම් අකුසලයක් විය නොහැකි පහළ වෙන්න බෑ. අකුසල කර්මයක් පහළ වෙන්න බෑ.
එහෙමයි හඳුරන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ අපි රූපයක් දැක්ක අර ඇසට ගැටුණු අවස්ථාවේදී අපිට රූපය අපි හඳුනගන්න නෑ නේද ස්වාමීන් වහන්සේ? ඒ අවස්ථාවේදී අපි මනෝ විඥාන ධාතු සිතින් ඒක දැනගන්න කල.
ඒක තමයි. දැන් උතන වෙලා තියෙන දැන් අපි ඔයක අභිධර්මයේත් එක පැටලවගෙන ඔක විස්තර කරන්න යාම තුළ තමයි මේ මොකක් පැටලෙන්නේ. දැන් මේ අපි සූත්‍ර දේශනාවලදී අපි ඇත්තටම ගන්නේ බුදුරජාන් වහන්සේගේ මුල් කාලීන දේශනා විශේෂයෙන්ම පූර්ව බුදු සමය මූලික කරගෙන තමයි සූත්‍ර දේශනා තියෙන්නේ. එතන තමයි ඇත්තටම පිරිසුදුම දහමක් අන්තර්ගත වෙන්නේ. දැන් අපිට මේක පසු කාලීනව සියලු දේවල් අධ්‍යයනය කළා ඒවෙන් එක එක කෑලි අපි ඉස්සරහට අරගෙන ඒවට අඩුපාඩු අපේ අතින් දාලා අපි වගු සකස් කළා ඊට අපි දාගත්ත මොඩල් එකක් එක්ක මේක විස්තර කරන්න ගියොත් පැටලෙන්න පුළුවන්.
එහෙමයි හඳුන්නේ. මට තේරුණා සාරාංශ පැටලි සාගතය තිබුණේ අර විඥානයේ දැනගන්න කොයි අවස්ථාවේදී කියන එක. දැන් පැහැදිලි වුණා සාරාංශ බොහොම පිං සාරාංශ තේරුම් ගන්නයි.
ඊළඟ දහම් ගැටලුව කල්යාණිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
ප්‍රශ්න ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ආ ස්වාමීන් වහන්ස මම මේ ගෘහන්සි පිටුවන් සරණයි. මම ප්‍රශ්න මගේ භාවනාව අද උදේ කරපු පාරයන්ක භාවනාවේ ගැන ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නයි සහ කරන්නේ. මේ අද උදේ පරයන්ක භාවනා කරන විට සාමාන්‍ය විදිහට හිත සංසුන් වෙලා ආනාපාන සතිය සංසිඳිලා බොහෝ වෙලාවක් සිටීමෙන් පසු මම හිත යොමු කරා වේදනාවන් ගැන ශරීරයේ තියෙන බොහෝ විට මට දකුණු පැත්තේ වේදනාවක් වැඩි. බොහෝ විට වම් පැත්තේ වේදනාවක් දැනෙන්නේ නැහැ. වේදනාවන් මේ වතාවේ ගොඩක් අධික ලෙසක් දැනුණා. ඒව ඔබ වහන්සේගේ ධර්ම දේශනා විදිහට අද ඒ විදිහට මට තේරුණ සමහර වේදනාවන් හරිම වැඩි ඒවා. ඇවිත් නැති වියන හැටි අත් දැක්කා. නැවතෙනකොට සමහර වේදනාවන් තාමත් අඩු වෙලා බත් සමහර වේදනාවන් වැඩි. මේවා දිගටම අත්දැකීමින් කාලය ගත වෙනකොට වේදනාවන් බොහෝ දුර නැති ප්‍රේක්ෂාසගත තත්ත්වයකට සිතපත් වුණා කියලා කියන්න පුළුවන්. සමාධියත් හොඳට තිබුණා. ඒ වෙලාවේදී මට ප්‍රශ්නයක් ආවා, දැන් මම කුමක් කළ යුතුද? මේ වෙලාවේ මම සිතුවිලි දිහා බැලිය යුතුද? ඒ කියන්නේ චිත්තානුපස්සනාවක් කළ යුතුද? ආදී වශයෙන් මට ඒ වෙලාවේ ඇති වුණ ප්‍රශ්නේදී මම එහෙම හිතුණත් මම නැවතත් සිත දිහා බැලුවා, සිතුවිලි එනවද කියලා. ඒ වෙලාවේ කිසිම සිතුවිල්ලක් නිමිත්තක් ඇති වුණෙත් නැති නිසා ඒ උපේක්ෂා සහගත විදිහටම භවනාව කළ යුතුයි කියලා මටම තේරුණා. ඒක එහෙම කරන එක හරිද කියලා වහන්සේගෙන් දැනගන්න ඕනේ.
ඔව්, ඒක එහෙම නිවැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සෙන්දී සිතුවිල්ලක්වත් පහළුණේ නැත්නම් අපිට අරකට නිදහස් වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ අපි වේදනා බලබල හිටියා, වේදනා ටිකක් සංසිඳුණා. ඊට පස්සේ අපිට දැන් හිත වෙන සිතුවිලි වල ගිහිල්ලත් නැහැ. ඒකෙන් දැන් සිතුවිලි අපි තුන් කීපයක් ආවා. දැන් ඒකත් ඇවිල්ලා ගියා. දැන් ඔන්න හිත සංසුන් වුණා. දැන් අපිට පුළුවන් ඕන නම් දැන් බලන්න මේ සංසුන් බව තුල ඉන්න පුළුවන්ද මට? මොකොත් නොකර ඉන්න පුළුවන්ද? වෙන තැනකට වෙන දෙයකට අරමුණකට හිත දාන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න පුළුවන්.
එහෙමයි. ඒ තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒ තත්ත්වෙ දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ කළ යුතුයි කියන එක.
හොඳයි. අන්න හරි.
ඔකේ. එහෙමයි. දර්වන් සරණයි
සෝමි.
ඊළඟ දහම් ගැටලුව හේමමාලාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මගේ දහම් ගැටලුව අද දේශනාව සම්බන්ධයෙන්. දැන් ඔබ වහන්සේ මිට කලින් ප්‍රශ්නයකට උත්තර දෙද්දී කිව්වා හිත අනිමිත්ත ස්වභාවයේ සිටියදී ආපහු අපි හිත දිහා බලන්න ඕනේ කියලා, හිතවිලි එනවද කියලා. එතකොට මට හුඟක් වෙලාවට මට මුලින්ම දැනෙන සිතුවිල්ල ආපහු නැවත ආශ්වාසය ඇති වෙනවා නේද, ආශ්වාස ප්‍රශ්වාස ඇති වෙනවා නේද කියලා. ඒක එතකොට නිමිති ගැනීමක්ද? එහෙම නැත්නම්
අතර මෙහෙන්දී ආනාපානයට හිත දැමීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නිකන් හිතන දැන් අපි දැන් හිත නිමිති නොගන්නා තත්ත්වයට ගන්න අපි ආපු ප්‍රතිපදාවක් තියෙනවානේ. අපි තුමු ධාතු මනසිකාරයක් පැත්තෙන් අපි විස්තර කරනවා නම් ධාතුන්ගේ ලක්ෂණ බලබලා හිටියා. ඒවැය තියෙන අපි හිතමු සියුම් ස්වභාවයන් දකිමින් හිටියා. ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණ හොඳට ප්‍රකට වේගෙන ආවා. දැන් ඒක බොහොම වේගවත් සිද්ධ වෙනවා. නිමිති ගන්න බැරි වුණා. ඔන්න හිත අනිමිත්ත වුණා. අපි ඕකනේ ආපහු පාර ගැන කතා කරගත්තොත් නිකන් සංක්ෂිප්ත වශයෙන් කියන්න වෙන්නේ. දැන් ඔය මට්ටමේදී අපි ඔය ක්‍රමයට නම් එන්නේ හිත සමාධියක් සහිතව තමයි ඔය තර නිමිති නොගන්නා තත්ත්වයකට පත් උනේ. දැන් එහෙමම අපි නැවත කර කර දැන් ඔය தත්ත්වයේ වැඩුවොත් දැන් යාට ඒ නිමිති නොගන්නා මට්ටමේ සමාධියක් සහිතව ඔන්න විනාඩි 15ක් ඉන්න පුළුවන්. විනාඩි 30ක් ඉන්න පුළුවන්. විනාඩි 45ක් ඉන්න පුළුවන්. එතකොට ඒ මට්ටමත් අපි හොඳට පය ගහලා ඉන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේ සමාධිය බුරුල් කරන්නේ. සමාධිය ලිහිල් කරන්නේ. සමාධිය නොගැඹුරු කරන්නේ. එතකොට තමයි අන්න හිතට ආයිත් සිතුවිලි එන්න පටන් ගන්න. එහෙම නැත්නම් අපි හිතමු අපි යනවා සක්මනකට. සක්මනේ අපි ගිහිල්ලා දැන් හිත තේරුම් අරගෙන දිනවා අර වගේ අනිමිත් ස්වභාවයක් තියෙනවා. නිමිති නොගන්නා තත්වයක් හිතේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒකට මම දැන් දක්ෂ වෙලා තියෙනවා පරයන්කේදී. පරයන්කේදී මට ඔන්න විනාඩි 45ක්ම ඒ බඳු සමාධියක හිත පවත්වන්න පුළුවන්. දැන් හිතේ නිකන් මේ தත්ත්වේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒකේ හොඳට හිත නිකන් ඒක හඳුනගෙන තියෙනවා. දැන් නිකන් සක්මනට ගිහිල්ලා බලනවා. මට බැරිද නිකන් ඔහේ දැන් සක්මනේදිත් අතෙන්ටම හිත දාන්න. දාලා බලනවා. දැන් හැබැයි ඇස් අරගෙන ඉන්නේ කය ඇවිදිමින් ඉන්නේ. අපට රූප සද්ද ඔක්කොමත් තියෙනවා. හැබැයි අපි දාලා බලනෝ නිකන් අතෙන්ට අපේ හිත. හැබැයි ඉතින් දැම්මහම සමහරට විනාඩියකට දෙකකට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ආයෙත් මොන හරි සිතුවිල්ලක් එනවා. අන්න ඔය විදිහට තමයි එතකොට අපි හඳුනගන්නේ. අර තබඳු තත්වයක් හිත පවත්වන්න පුළුවන්කම තිබුණාට මොකද තාමත් ඒක කැඩෙනවා නේ. දැන් මහ ගැඹුරක සමාධියකට ගිහිල්ලා අර වගේ ප්‍රතිපදාවක් හරහා නැත්නම් අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට කිරීම හරහා ගත්ත ගැම්මක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙලින්ම අතල් දැමීමක්. කෙලින්ම ඒකට හිත දැමීමක්. එතකොට ඔන්න හිත මේ ඉන්න අමාරුයි. සිතුවිලි එනවා දැන්. එතකොට අන්න නැවත නැවත දකින්න ඔය සිතුවිලි වල යථා ස්වභාවය. ඒක දැකලා අතල්ලා දානවා. දකින්න අතාරිනවා. ඊට පස්සේ ඔන්න ඒ ආපු අය කට්ටියම ගියොත් ඔන්න ආයි විනාඩියක් විතර ආයෙත් නිකන් සාමකාමී ගතියක් තියෙනවා. ආයෙත් මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයක ඔන්න අනිමිත් තත්ත්වයක ඔන්න ආයෙත් විනාඩියක් දෙකක් තියෙනවා. ආයෙත් ඔන්න සිතුවිලි එනවා. ආයෙත් ඉතින් එනවා යනවා. අතාරිනවා හැම කෙනෙක්ලා ඔන්න ආයෙත් ඔන්න සාමකාමී වෙනවා. ආයෙත් ඔන්න විනාඩි දෙකක් විනාඩි පහක් ආයෙත් තියෙනවා. දැන් හැබැයි මේ ඉන්නේ අපි මතු පිට. ඔය දෙකේ වෙනස තේරෙනවද?
නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට අපි නිමිති ගැනීම අකුසල මූල ඔස්සේ විතරද වෙන්න පුළුවන්? කුසල මූල ඔස්සේ වෙන්න බැරිද?
ඇත්තටම කුසල් මතක් වෙන්නත් නිමිති මතක් වෙන්න ඕනේ. දැන් උතන මෙහෙමයි කියන්න වෙන්නේ. දැන් අපි නිමිති ගන්න මෝහය අවශ්‍යයි කියලා අතනදි කියනවානේ. දැන් මෝහෝකෝ ආවුස්තෝ නිමිත්ත කරනු කියලා අතන සඳහන් වෙනවා. දැන් එතකොට අපි කුසල් වල පැති දෙකක් ගැන කතා කරනවා. අපි සම්මාදිට්ඨියේ පැති දෙකක් ගැන අපි කතා කරන්නේ අදත් මතක් කරලා දුන්නානේ. අර ලෞකික සම්මාදිට්ඨියක් ලෝකෝත්තර සම්මාදිට්ඨියක්. දැන් ලෞකික සම්මාදිට්ඨියකදී අපි කර්මයේ කර්මඵලය අදහගෙන යම් කුසලයක් කරද්දී එතන තාම පුජ්‍යල භාවයක් තියෙනවා. කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා. එතන තාම අවිද්‍යාවක් තියෙනවා. කියන්නේ මෝහයක් තියෙනවා. නිමිති ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ බඳු කුසලයක් නැවත මතක් කරද්දී එතන තාම මෝහයක් තියෙනවා, නිමිතිකරණයක් තියෙනවා. හිතන්න හිත යමක් කළා ඒක එතනින් අවසానයි. නිමිති ගැනීමක් නැත්තම් ඒ අවසాన වෙච්ච කුසලය ගැන නැවත නැවත මතක් කර කර ඉන්නවා කියන එක තේරුමක් නැහැ. ඒ හරහා නිමිති ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ හරහා අපි තුල තාම ඉතිරලා තියෙන මෝහයක් තමයි නිරූපණය වෙන්නේ. අවිද්‍යාවක් තමයි නිරූපණය වෙන්නේ. ඒ නිසා අපි කුසල් වුණත් නැවත නැවත හිතන නම් වෙමින් ඒක කරේ මම නිසා තමයි මෙයා ජයග්‍රහණයක් ලැබුවේ, මම නිසා තමයි මෙයා ගොඩ ගියේ, මෙයා සුවපත් වුණේ මම නිසා කියලා අපි කරපු කුසලය නැවත නැවත මතක් කිරීම තුළ කුසලය වැඩෙනවා. ඒක සීමා මේ 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 මොකක්ද ඒකට කියන්නේ තර්කයක් නෑ, විතර්කයක් නෑ. නමුත් ඒක කුසල වේපක් මොකක්ද ඒකට කියන්නේ උපදි වේපක්කා පුඤ්ඤ භාගියා සාසව ආශ්‍රව සහිතයි. පුඤ්ඤ පක්ෂේ පිහිටලා තියෙනවා. උපදී විපාක ලැබලා දෙනවා. තාම ඉතින් අවිද්‍යාව සහිතයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ලාල්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ මගේ තියෙන්නේ මේ පැහැදිලි කර ගැනීමක් අධදේශනාව සම්බන්ධව. මං අහලා තිනා මෙහෙම ලොකු ස්වාමීන් වහන්සේ නිතර දේශනාවල පවසන ප්‍රඥා චේතෝ විමුක්ති ඵලය හරි ඵල සමාපatti හරි නැත්නම් කියන ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපatti මේක ටිකක් ස්වාමීන් වහන්සේ මට විස්තර කරලා දෙන්න පුළුවන් මේ දෙක මොකද්ද වෙනසක්ද වෙනසේ දෙකේ?
ඔව් I think විස්තර කරන්න ගියාම කෙලින්ම ඉතින් මාර්ගඵල ගැන මාර්ගය ගැනත් මාර්ගඵලය ගැනත් ඵල සමාපatti ගැනත් තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් එතකොට ඉතින් මේ ඔව් ඒවා ඉතින් මං හිතන්නේ ඊට වඩා හොඳයි අපි මාර්ගයේ වඩන එක ගැන කතා කරන්න.
එහෙමයි සර්. මම මෙහෙම අහුවොත් දැන් මට මෙහෙම හිතිලා තියෙන තේරුම් ගන්න දැන් චේතෝ විමුක්ති දැන් ස්වාමීන් වහන්සේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කියලා එතන මට තේරලා තියෙන්නේ එතන චේතෝ විමුක්තිය කිව්වහම එතන සිතක අවසානය වගේ.
නෑ 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 අම්බෝ නෑ. සිතක අවසානය කියලා එකක් නැහැ.
ඔව්.
චේතෝ විමුක්තියක් කියලා කිව්වම හිත නිදහස් වීමක්. හිත උපාදාන වලින් නිදහස් වීමක්. හිත රාග ද්වේෂ මෝහ වලින් නිදහස් වීමක්.
රාග එහෙම හරි. එතකොට සිතිවිලි වලින් නිදහස් වීම කියන එක තමයි මමත් ඒක හිතුවේ. දැන් අර
හරි
එතන දැන් එතනදි චේතෝ විමුක්තියට ආවට පස්සේ අත අර දැන් අර චූල වේදාල සූත්‍රයේද කොට විස්තරකාණ චේතෝ චේතෝ විමුක්තියේ පටිභාගය කියන්නේ නිවන කියලා. එහෙම කියනනේ සවිනස.
ඒ කියන්නේ දැන් අපි ඕක දැන් අදත් අපි විස්තර කරේ. දැන් අපි මුලින්ම తాවකාලිකව චේතෝ විමුක්තියක් ඇති කරගත්තා. හිතන්න දැන් අනිමිත්තක් නැත්ත අපි හිතමු අනිත් දැන් විපස්සනාවක් වැඩුවා. අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට කරගත්තා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරමින් වාසය කරද්දී හිතර නිමිති ගන්න බැරි වෙලා හිත අනිමිත්ත මට්ටමකටපත් වුණා.
එහෙමයි.
ඉතින් අදහස් වෙන්නේ නැහැනේ මේ සම්පූර්ණයෙන්ම රාග ද්වේෂ මොහ ශේ වුණා කියලා.
එහෙමයි.
වස්තානුකූලව ඒ අනිත්‍ය ලක්ෂණය හරහා අනිත්‍ය පිළිබඳ ප්‍රඥාව හරහා රාග ද්වේෂ මොහ එතන ඔන්න තදංග වශයෙන් නැවතුණා. තදංග වශයෙන් මේක යටපත් වුණා. හැබැයි ඉතින් මේක නැවත නැවත කරනවා. මේක නැවත නැවත කරන්න ඔන්න දැන් මේක වර්ධනය වෙනවා. තව තව පවතින පටන් ගන්නවා. ඊට පස්සේ අපේ හිතේ පහළ වෙන රාග ද්වේෂ මෝහ තේරුම් ගනිමින් ඔන්න ප්‍රඥාවෙන් දැකදක අයින් කරන්න උත්සාහවත් වෙනවා. එතකොට මේ අනිමිත්ත මට්ටමක් අපි බහුලීකృత කිරීමක් මේ කරන්නේ. ඒක බහුලීකృత කරන්න වෙන්නේ ඒක කැඩෙන විදිහ දැකදක.
එහෙමයි.
එතකොට එහෙම යන ගමනකදී තමයි එහෙනම් ඔන්න රාග ద్వේෂ මොහවල අඩුවීමක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. දැන් එතකොට දැන් අද එහෙනම් කලින් තරම් රාග ద్వේෂ මොහ උත්සන්න නැහැ. ඉතින් ඒ නිසා නොගැඹුරු මට්ටමකදී හිත නිමිති නොගෙන ඉන්න තත්ත්වයක් පවත්වන්න පුළුවන්. ඔය කියන දේ තේරෙනවද?
ඔව් ස්වාමීනි.
හරි. එහෙමනම් ඉතින් ඒ බඳු මට්ටමකදී තමයි දැන් තව තව ටික ටික දියුණු කරගෙන යනවා. හිතේ රාග ද්වේෂ මෝහ ක්‍රමානුකූලව අඩු වෙන්න, ශ්‍රේ වෙන්න, වැය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අන්න හිත නිමිති නොගෙන ඉන්න දැන් පටන් ගන්නවා. දැන් මේ බරපතල සමාධියකදී නෙමෙයි.
ආ එහෙමයි සර්.
ඔව්.
දැන් අර මට තවත් දෙයක් මතක් වුණා. දැන් අර කටුකුරුන් ස්වාමීන් වහන්සේත් විස්තර කරන දැන් එක්තරා සමාධියක් තියෙනවා. ඒ සමාධියේ සංඥාවක් නැහැ. අපි කියන සෝනාසි ඉස්සර කරන ආපෝ සංඥාවක් නැහැ. තේජෝ සංඥාවක් නැහැ. ධ්‍යාන සංඥාවක් නැහැ. රූප ධ්‍යාන සංඥා. හැබැයි සංඥාවකුත් තියෙනවා කියලා.
අන්න හරි. ඔව්.
ඒ මට්ටම චේතෝ විමුක්තිද කියලා මට හිතුනේ.
ඔව්. එහෙමත් කියන්න පුළුවන්. එහෙමත් කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් ඔය ඔක්කොගෙම කතා කරන්නේ තරාන්දමක తాවකාලික නිවනක් ගැන.
නිවනක් ගැන.
ඔව්. తాවකාලික නිවන කියන වචනේ භාගතුන් වහන්සේ කියන තදංග නිබ්බුති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. තදංග වශයෙන් తాවකාලිකව රාග ద్వේෂ මෝහ తాවකාලිකව අයින් වීම නිසා ලබන නිවීමක්. මේක ප්‍රමාණවත් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේක ප්‍රමාණවත් නැහැ. මොකද රාග ద్వේෂ මෝහ යට තැම්පත් වෙලා තියෙන නිසා කොයි වෙලාවෙ හරි මේක කැඩෙනවා. මේ නිවීම ආයි දැවීමක් බවට පත් වෙනවා. ආයෙත් හිත රාගයෙන් දැවෙන්න ගන්නවා. ආයෙත් ද්වේෂයෙන් දැවෙන්න ගන්නවා. ආයෙත් හිත මෝහයෙන් පැටලෙන්න ගන්නවා. ඉතින් එහෙනම් අපි හේතුනේ අයින් කරන්න වෙන්නේ. මේ දැවෙන්න හේතු මොනවාද? දැන් తాවකාලිකව නම් නිවීමක් අත්දැක්කා. ඇයි මේ නිවීම මට උරුම කරගන්න බැරි? ඇයි මේ නිවීම සදාකාලික කරගන්න බැරි? එහෙනම් ඒක හේතු තමයි අයින් කරන්න වෙන්නේ. ඒ හේතු තමයි එහෙනම් මේ රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ. නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ රාග ద్వේෂ මොහ තියෙන නිසා. ඒකයි නැවත නැවත අපි තේරුම් ගන්න තියෙන්නේ. රාගෝකෝ ආහුසෝ නිමිත්ත කරනෝ, දෝසෝ නිමිත්ත කරනෝ, මොහෝ නිමිත්ත කරනෝ. තම මේ නිමිතිකරණයට හේතු වෙන්නේ රාග ద్వේෂ මොහ. එහෙමනම් රාග ద్వේෂ මොහ නොමැති සිතක නිමිතිකරණයක් සිද්ධ වෙන්න බෑ. එහෙමනම් අපි රාග ద్వේෂ මොහ මුලින් පුටා දමන්න එන මූලිකත්වය දෙන්න ඕනේ. නේද? දැන් මහත්තුව වගේ දැන් ඒ බඳු මට්ටමකදී සංඥාවක් නැහැ කියන්න බෑ ඉතින්. දැන් අපි සංඥාවක් ඕක අර සංඥීන විසඤ්ඤ සංඥීනෝපි අසඤ්ඤීන විභූත සංඥී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පපංච සංඛා කියලා අර ලස්සන ගාතාවක් එන්නේ කටුකුරු සන්නාසේ නැවත නැවත මතක් කරලා දෙන්නේ.
එහෙමයි සර්.
එතෙන්දී මේකේ මේ සාමාන්‍ය සංඥාවක් නෑ න සංඥා සංඥී. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍ය සංඥා කියලා කිව්වහම අපේ දරුවා ගැන මතක් වෙනවා, අම්මා ගැන මතක් වෙනවා, තාත්තා ගැන මතක් වෙනවා, අයියා ගැන මතක් වෙනවා, රස්සාව ගැන මතක් වෙනවා, රට ගැන මතක් වෙනවා. දැන් මේ සාමාන්‍ය සංඥානේ.
එහෙමයි.
ඒ බඳු සංඥාවක් නෑ. ඒක තමයි අර න පටවි න පටවි සංඤී භවිස්ත න ආපෝ සංඤී ඔය විදිහට පෙන්වන්නේ ඒකයි. මේ පටවි ආපෝ තේජෝ වලින් සකස් වෙච්ච මේ සාමාන්‍ය භූතයන්ගෙන් සකස් වෙච්ච මේ සංඥා එකක්වත් නැහැ දැන්.
එහෙමයි සර්.
ඒ ඊළඟට න සංඤ සංඤී න විසංඤ සංඤී. දැන් යාට විකෘති වෙච්ච සංඥා මට්ටමකුත් නැහැ. දැන් සිහි විකල් වෙලා එහෙම විකෘති වෙච්ච කලන්ත දාලා තියෙන මට්ටමක් එහෙමත් නැහැ. ඊළඟට නෝපි විසඤ්ඤි විසඤ්ඤ වෙලත් නැහැ. විභූත සංඤි සංඥාවක් කිසිසේත්ම නැති කළා. හිත නිකන් මේ අර නිකන් මොකක්ද ඒකට කියන්නේ සිහිසුන් වෙලා නැත්නම් ඇනස්තීසියා දීලා එහෙම මට්ටමකුත් නෙමෙයි මේ කතා
කරන්නේ. එහෙමයි.
ඊළඟට කියන්නේ අර මොකද්ද සංඤ්ඤ සංඤි න විසඤ්ඤ සංඤි න විභූත නෝපි අසඤ්ඤි මේ අසඤ්ඤ තත්වයකට ගිහිලා අසඤ්ඤ තලයක ඉන්න තැනකුත් නෙමෙයි මේ කියන්නේ.
එහෙමයි සර්.
මේක ඇවිල්ලා මේ ප්‍රතිපදාවක් කරහා හිත සංඥා ගන්න හේතුව අයින් කරනවා. හිත සංඥා ගන්න හේතුව නිමිති ගන්න හේතුව තමයි රාග ද්වේෂ මොහ.
එහෙමයි
සර්. හේතු අයින් කිරීම තුලින් හිතේ හදගත්ත සාමකාමී බවක්, හිතේ හදගත්ත අපි කියනවා නම් ශාන්ත බවක්. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක විවිධ පැති වලින් විස්තර කරන්නේ. ඉතින් මේ මට්ටමේදී සංඥාවක්, මේ මට්ටමේදී මානසිකාරයක් නැතුව නෙමෙයි ඒ මනසිකාරය වශයෙන් පෙන්වන්නේ නිවීම පිළිබඳ මනසිකාරය. හිත දැන් නිකන් නිවිලා.
එහෙමයි සර්.
සිසිල් වෙලා. දැන් අර ඇතැම් මොකක්ද ඒකට කියන්නේ මොනවාද ඒකට කියන්නේ තේරගාතා තේරීගාතා. ඉතින් ඒවැදී රහතන් වහන්සේලා කියනවා සබ්බාසවා පරික්ඛීන ආහාරේ චනිස්සතාන් වගේ වචන එනවා මේ ආශ්‍රවයන් සියල්ල ෂේ වුණා සීති සීති භූතාස්මි නිබ්බුතා මම සිසිල් වුණා නිවුණා ආශ්‍රවයන් ෂේ වුණ නිසා මේ සිත නිසිල් සිසිල් වුණා නිවීමකට ලක් වුණා නේද එහෙම තමයි කියන්නේ
එහෙමයි ස්වාමිනා ස්වාමිනාසේ විස්තර කරේ මට මෙන්න මෙහෙම තේරුණා ඒකදී අර සමහරවට භාවනාවෙන් අර අත්දකින්න අර කාලෙන් දේශෙන් තොර වූ තත්ත්වයක් දැකලා ඒක නෙමෙයි ඊට කලින් තියෙන තත්ත්වයක් වගේ එහෙමද ස්වාමිනා ටෝටල් බ්ලැන්ක් එකක් තියෙන මෙලෝඩියක් දැන්නේ තියනවා එනවා දැන්නේ නැහැ ගියා දැන්නේ එතන මොකුත් දැනෙන්නේ නැහැ ඒක නෙමෙයි ඔබ අහස දැන් විස්තර කරේ ඊට කලින් රෝ එකක් වගේ කියලා මට තේරුනේ
ඔව් දැන් අත්‍තරම ඒක තමයි දැන් අපි අර කලින් කතා කරේ දැන් අපේ මේ ගමනේදී ඇතම් කාල තියෙනවා සමාධිය ඉස්සරහට පයින් ඒ වගේ තැන්වලදී සමාහල්ලාවට අපි දන්නේ නැහැ මොනවාද වෙන්නේ කියලා දස් ගාලා වන්න ගහිටදෝ යනවා ආවට පස්සේ තමයි දන්නේ හැබැයි හිටපු තැන ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මොකද්දෝ නිකන් මේ අන්ධමන්ද වීමක් තමයි තියෙන්නේ. ඒ එතෙන්දී සමාධිය වැඩි ප්‍රඥාව අඩුයි සතිය අඩුයි. එතෙන්න සතියයි ප්‍රඥාවයි එතෙන්දී හදන්න ඕනේ. සතියයි ප්‍රඥාවයි දැන් ඉස්සරහට පොඩ්ඩක් ගන්න ඕනේ. එතකොට අන්න සතිය සහිතව ප්‍රඥාව සහිතව ආයි සමාධියක් ලැබෙනවා. හිත දැන් සමාධිය වෙලා තියෙනවා. හැබැයි හොඳට දන්නවා හොඳට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. අන්න එතන ප්‍රයෝජන ඒ මට්ටම එතකොට සතිය තියෙනවා සතියෙන් තමයි පෙන්නලා දෙන්නේ මේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් අර විස්තර කරපු ඒ අශ්ව කරත්තේ අශ්වයත් ඉන්නවා ඇතුලේ මගීනොත් ඉන්නවා රථාචාර්ය නැත්තම් මොකද වෙන්නේ
ඒක ගයිඩ් වෙන්නේ නැහැ නේද එතකොට
ගයිඩ් වෙන්නේ නැහැ නේ කොහේ එක්කන් යනවද දන්නේ
නැහැ දන්නේ
නැහැ මේ ඩ්‍රයිවර් නැහැ වාහනේ ඔහේ යනවා ගිහිලා ඇක්සිඩන්ට් වෙන්නත් පුළුවන් වෙන වැරදි පාරකට යන්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම නොමග යamak වේ. එහෙමන රතාචාර්යය තමයි මේ සතිය කියලා කියන්නේ. රතාචාර්යය අනිවාර්යයෙන් මේ රතය පදවන්නේ.
එතකොට තමයි
නිවරදි එල්ලේ ඔස්සේ නිවරදි ඉලක්කයේ ඔස්සේ අපේ රතය අරගෙන යන්න පුළුවන්. ඒ නිසා සතිය සහිත විය යුතුයි මේ මාර්ගය. සතිය ඉස්සර කරගෙන යා යුතුයි. ඒකයි සාමාන්‍යයෙන් පෙන්නන්නේ. සති ආරක්ෂා කියලා නේද මේක කියන්නේ. සති ආරක්ක සාරති සතිය නැමැති ආරක්ෂාව සපයන රථාචාර්ය වශින්තය පෙන්වන්නේ.
එහෙමයි.
ඔව්. ඒ කතා කරන සතියත් ඉතින් බොහොම નિરાයාස සතියක්. ඒක මේ බලෙන් අර ඉස්සර වගේ වම දකුණ කියලා පවත්වන සතියක් නෙමෙයි.
ඒ කියන්නේ සංයාමයේ වගේද? ඒ කියන්නේ සතියක වමත් හුඟක් කරලා හිටන එකත් චෛතසිකයක් කියලා හිතනවානේ.
චෛතසික කියලා නම් කියන්න පුළුවන්.
පැහැදිලි සමහරවයි.
හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට.
තරුවන් සර්ණයි.
තරුවන් සර්ණයි.
ඊළඟ පැනය උදේනිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට ඔය දැන් එදිනදා ජීවිතේත් ඔය නිදහස්සන්ට වෙලා සිතුවිලි කියන්නේ වෙන අරමුණු අල්ලන්න නැතු ඉන්නකොට දැන් රාග ద్వේෂ තේරුම් ගන්නකොට සතිය එතෙන්ට යොමු කරනකොට ඒ දෙක නැති වෙනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට මෝහය කියන එක තේරෙන්නේ
නැහැ. ඔව් මෝහය ඒක තමයි. මෝහය නොතේරෙන්නේත් මෝහය නිසා තමයි.
ඕකේ
නේද? දැන් කියන්නේ දැන් ඇත්තටම අපි මෝහය කියලා කියන එක තමයි සියුම්. දැන් අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ ඉතින් එතනම තියෙන්නේ මෝහය. ඉතින් ඒක ඒවා තමයි ඉතින් ටික ටික අපි ලිහා ගන්න තියෙන්නේ. අපි කොහොමද මේ කෙනාව හදන්නේ? අපි කොහොමද මේ කෙනාව හදන්නේ? අපි කොහොමද මම
ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ.
ඒවා ලිහන්න. ඒ හැදෙන තැන්වලදී ඒ මමයා හැදෙන හැටි දැකලා අතලා දාන්න. ලිහලා දාන්න. එතකොට අන්න නිකන් තියෙන්නේ මමෙක්ගෙන් තොර හුදු පැවැත්මක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මට තේරෙනවා. එහෙම මමෙක් ඉස්සර දැක්කා එක හදනවා. දැන් එහෙම සිතුවිල්ලත් එක්ක හැදෙන්නේ නැහැ නිකන් තියෙනවා වගේ.
හරි. ඒක තමයි. දැන් ඒ ඔක්කොම ඉතින් කරුණත් මොකද තාම ඉතින් අපේ හිත තුළ ආශ්‍රව අනුශය ධර්මයන් තියෙනවා. ඒ නිසා තමයි අපි තාමත් යම් යම් අවස්ථාවලදී නිමිති ගන්න. යම් යම් අවස්ථාවලදී ආයෙත් හිත ගිහිලා පැටලෙන්නේ.
විශේෂයෙන්
පැටලිලි සහගත බව තමයි මෝහයේ තව ලක්ෂණයක්. ඒ කියන්නේ දැන් හිතේ රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ තේරුම් ගන්න තරම්. හැබැයි හිත මොනවාදෝ හිත හිතා ඉන්නවා. මොනවාදෝ කල්පනා කරනවා. මොනවාදෝ සිතුවිලි තියෙනවා. කිසිම අදාළ දෙයක් නෙමෙයි. හිතර නිකන් ඉන්න බෑ. හිත නිකන් පිරිසුදුව තියාගෙන ඉන්න බෑ. මොකක් හරි කරන්න ඕනේ. අන්න ඒ වගේ ඔක්කොම එන්නේ මෝහයට තමයි.
එහෙම සිතුවිලි ස්වාමීන් වහන්සේ හරි මාඩුයි දැන්. එතකොට අර නිදහස් තැන දවස පුරා ඉන්නත් පුළුවන්.
හොඳයි. එහෙමනම් හොඳයි. ඒ දවස පුරා નિરાයාසයෙන් ඉන්න බලන්න.
එහෙම.
හිතලා බල කළා හිර කළා නෙමෙයි. කොහොම ස්වාභාවිකව නිදහසේ සැහැල්ලුවෙන් හිත රාගයෙන් තොරව, හිත ද්වේෂයෙන් තොරව, හිත මෝහයෙන් තොරව හිත මොකක්වත් උපාදාන කරන්නේ නැතුව, හිත මොකක්වත් අල්ල ගන්න යන්නේ නැතුව, හිතේ කිසිම ආතතියක් ගොඩනගා ගන්න නැතුව, එහෙමනම් අන්න ඒ පාත්වන ක්‍රමය හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට උපාදාන කරනවා කියන තැන දැනගත්ත ගමන්ම සතියෙන් ඒක එතනින්ම කියන්නේ ආය අල්ලන්න බැහැ ඒවා.
හරි. හොඳයි. ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක තමයි සතිය වර්ධනය වුණාම වෙන්නේ. වර්ධනය වුණාම වෙන්නේ ඒ කියන්නේ හිත උපාදාන කරන සැනකින්ම සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට ඉතින් ආයේ ඒ ගැන සතිමත් වෙනවත් එක්කම හිත ඒ උපාදාන කිරීම නතර කරනවා.
එහෙමයි.
නතර කළා ආයෙත් ඥාන නිදහස් වෙනවා. ආයෙත් බොහොම සැහැල්ලු වෙනවා. උපාදාන කරන එක නතර කරගන්නවා.
එහෙමයි.
එතකොට බැලුවාම මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ විපස්සනාව එහාට එහාට යන්න යන්න කරන්න තියෙන දේ ගත්තොත් අඩු වෙනවා. මුකුත් නොකර සිටීමේ කලාවකට පුරුදු වෙනවා.
එහෙම තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ.
කියලා මොනවා හරි කරනවා කියලා කියන්නේ අපි සංස්කරණයක් කරන්නේ. මොනවා හරි කරනවා කියලා කියන්නේ සසංකාර නිග්ගයිහ වාරිතවතෝ කියලා බුදුහාඳුරු වචනයක් පාවිච්චි කරනවා. සංස්කරණ කළා, තරවටු කළා, වීරය යොදලා, මැඩපවත්වගෙන ඉන්න මට්ටම තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් එහෙ ඒ කරපු සංස්කරණ, ඒ මැඩපවත්වා ගැනීම, ඒ යොදපු වීරය ඒ සියල්ල දැන් පොඩ පොඩ අඩු වෙන්න ඕනේ. ඒ එහෙම නැතිවත් හිත සරලව තියෙනවා. එහෙම බලපවත් මෙහෙම බලවත් වීරයක් නොයදා බලවත් සමාධියක් යොදන්නේ නැතිව බලවත් සංස්කරණ මොකක්වත් නැතුව හිත බොහොම සාමකාමීව සරලව සංස්කරණ වලින් තොරව, චේතනා වලින් තොරව, ආතතියකින් තොරව, රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පවත්වන්න පුළුවන්කම අපි පොඩ පොඩ දියුණු කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රති මච් නිකන් ඉන්නවා. හදිසියේ රාගයක් ආවොත් ඒක සතියෙන් ගැලවනවා. එච්චරයි.
එච්චරයි.
එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් අද අපි පැය දෙකක වගේ කාලයක් සාකච්ඡා කළා තියෙනවා. අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. ඉතින් මට ටිකක් හද වෙහෙසක් තියෙනවා මං කල්පනා කරා මෙතනින් වැඩසටහන නවත්තන්න. ඉතින් අද සහභාගී වෙච්ච සියලු දෙනාටම එතකොට ඒ වගේම මේ ධර්මදේශනාවකට ධර්ම සාකච්ඡාවට සහභාගී වීම තුළින් අපි රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දා වසින්තුං වන්දිතුං වරං. චාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා ශ්‍රද්ධා ශීල දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ.
සාදු. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.